සාදු සාදු සාදු. පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි සියලුම දෙනාට තෙරුවන් සරණයි. එhmenam අදත් අපි මේ රැස්ව සිටින්නේ සතිපතා කරන යෝගාවචරින්ගේ කමඨහන් සුද්ධ කිරීමේ සහ ධර්මදේශනා වැඩසටහනටයි. මුලින්ම එදී ඇති ධර්ම යෝග කමඨහන් සුද්ධ කිරීමේ වැඩසටහන. එම නිසා කමඨහන් සුද්ධ කිරීමේ වැඩසටහනින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද නම ආරාධනා කරමි. සාදු සාදු සාදු. එහෙමනම් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා මම උපාලි මහත්මයාට ආරාධනා කරමි.
හොඳයි පිරිසිදු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණ.
පළවෙනි වார்த்தාව ඉදිරිපත් කරන්න අවසරයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. කමඨහන් වார்த்தාව සක්මන පර්යංකය හා ඉදිනෙදා අත්දැකීම් මේ සියල්ල එකිනෙකින් වෙන් කළ නොහැකි එකක් වුණ ස්වභාවයකි. බොඳවන ඇතුළත කතාවකි. වරින්වරන සිදුවන දේවල් මේ යැයි නම් කර විස්තර කිරීමට විටක විඩාවකි. විටක තේරීම් දෙකක් සේය. උවමනා නම් කළ හැක. දැනුවත්වීම හරහා සැර අඩු නැවත නැවත මතුවන ඇලීමකට අදාළ වෙහෙස තවදුරටත් නොමැතිවීම හරහා ඇති වූ සහනය නොදුටු බවයි. ස්ථීර තත්ත්වයක් නොව
සහනය පහත් ඒ කලින් වාක්‍ය අප කියන්න බෑ.
අදාළ වේ තවදුරටත් මතුවීමට ඉබේම හේතු සෙවීම හරහා ඉස්මතු වූයේ නැති දෙය ගැන වදවීම හා එම ඇලීමට අදාළ අය ගෙන දුන් පීඩා තවදුරටත්
නොමැතිවීම. ඕ ඉන්නක තව මුලට යන්නකො තව මුලට යන්න. අර වාක්‍යයක්
සිදුවන දේවල් මේ යැයි නම් කර විස්තර කිරීමම විටක විඩාවකි. විටක තේරීම් දෙකක් සේය. වුවමනා නම් කළ හැක. දැනුවත්වීම හරහා සැර අඩු වූ නැවත නැවත මතුවන ඇලීමකට අදාළ වෙහෙස තවදුරටත් මතුවීමට ඉබේම හේතු සෙවීම හරහා ඉස්මතු වූයේ නැති දේ ගැන වදවීම හා එම ඇලීමට අදාළ අයගෙන දුන් පීඩා තවදුරටත් නොමැතිවීම අරහා ඇති වූ සහනේ නොදුටු බවයි. ස්ථිර තත්වයක් නොව උස්පහත් වීම අතර දෝලණයට නැවත නැවත හුරු වීමකි. විටින් විට කිසිවක් අදාළ නැති අත්දකිනාමු කියාගත නොහැක. සක්මන පර්යංකේ වචන යෙදුවද ඒවාද අත්හැරෙන බොඳවන සේය. දැනීම් නොදැනීම් වීම හරහා දේවල් වාර්තා වෙන්න හැලී යෑම සමග කිසිත් නොලියා සිටීමට පෙළඹෙන බව හා වාර්තා කරනුයේ යම් උත්සාහයකිනි. ස්වාමීන් වහන්ස උපදෙස් ලබා දෙන සීක්වා තිරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි, එතකොට අර හොඳ වැදගත් කාරණාවක් මොකද්දෝ කියන්න හදනවා. හැබැයි ඒක තේරෙන්නේ නැහැ ලීලා තියෙන විදිහට. උපාලි මහත්තය ආපහු කියන්න බරන්න. අර ඇලීමකට අදාළ කියන එතනින් පටන් අරන් ඒ එක වාක්‍ය කියවන්න, ඒ වාක්‍ය ඉවර වෙනකන් කියවන්න. ඇලීමකට අදාළ හොයන්න පුළුවන්ද ඔය කියන තැන?
ඇලීමකට අදාළ වෙහෙස තව දුරටත් මතුවීමට ඉබේම හේතු සෙවීම හරහා ඉස්මතු වූයේ නැති දේ ගැන වදවීම හා එම ඇලීමට අදාළ අය ගෙන දුන් පීඩා තවදුරටත් නොමැතිවීම හරහා ඇති වූ සහනය නොදුටු බවයි.
ඔව්, දැන් ওই වාක්‍ය ඇහුවාම මන් දන්නේ මට ඔළුව නෙමේ මොලේ ක්‍රේල් වෙනවා. ඔය කියන්නේ උත්සාහ කරන්නේ මොකක් හරි වටිනා දෙයක්. හැබැයි ඒක කියවෙන්නේ නැහැ.
දැන් මේ චැට් එකට ආවේ මම මේ මේ ස්ක්‍රීන්
එකේ. ඔව් නෑ නෑ, මම කියවනව කෙනාගේ දෝෂයක් නෙමේ මම මේ කියන්නේ. මේ ලියපු දෝෂේ. ඒක තමයි මේ රචනයේ තියෙන වැදගත්ම කොටස. හැබැයි ඒක පැහැදිලිව කියවෙන්නේ නැහැ, සුද්දට කියවෙන්නේ නැහැ. ඉතින් ඕක තමයි වැඩේ. සාමාන්‍යයෙන් අර මේ මේ අත්දැකීම මේ හරියට කියා ගන්න වචනෙට දාන්න අමාරුයි සමහර වෙලාවට. ඒ නිරවුල් භාවය අපි ළඟ නැති වෙනවා. එතකොට ඒ නිරවුල් භාවය නැතිකොට යම් කිසි විදියක අර ලැබිච්ච ප්‍රතිඵලෙත් නිකන් මන්දෝස්සායි වුණා වගේ, ලැබිච්ච ප්‍රතිඵලේ හරියට අඳුන ගන්න බැරි වුණා වගේ, ওই වගේ දෙයක් තියෙනවා. ඒක නිසා මේ රචනේ ලියපු කෙනා කල්පනා කරලා බැලුවොත් මම මේ මොකද්ද කියන්න හදන්නේ කියලා, ওই වාක්‍ය කොටස් තුනකට විතර කඩලා වාක්‍ය තුනක් විදිහට වගේ ලිව්වා නම් අන්න එතකොට ඇත්තටම මේ වටිනා දෙයක් ඔය කියන්න හදන්නේ. වටිනා දෙයක් ඔය කියන්න හදන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අර මේ පැහැදිලි නෑ, නිරවුල් නෑ. ඉතින් ඒ නිරවුල් භාවය එන්නේ මේ ලිවීමෙම විතරක් නෙමෙයි. ඒ වෙනුවට තම තමන්ගේ පුහුණුව නිරවුල් වෙනකොට, පුහුණුව පැහැදිලි වෙනකොට අන්න ඒකට අනුව මේ කියන දේත්, ඒ වගේම මේ රචනයක ලියන දේත් මේ දේවලුත් පැහැදිලි නිරවුල් වෙනවා. ඉතින් ඒක තමයි අපිට මෙතෙන්දි පෙන්වන්න වෙන්නේ. මොකද ඔය කියන කාරණාවට වැසගන්න හැකියාවක් නැහැ. මොකද මොකද්ද කියන්නේ කියලා තේරෙන්නේ නැති නිසා. ඒක නිසා මේ වගේ පුහුණුවක් භාවනාවක් කරන කෙනෙක්, දැන් මේ කාලයක් තිස්සේ පුරුදු කරන කෙනෙක්, හොඳට දැන හඳුනගත් කෙනෙක්, මේ වගේ කෙනෙක්ට අපි කියනවා ගිහිල්ලා වෙන කාට හරි නොදන්න කෙනෙක්ට මේ පණිවිඩේ කියලා දෙන්න කියලා. ඒ කියලා දෙන්න ගියාම ඔය ඔය පැටලිවිල්ල ටික ටික හරි ලියා ගන්න වෙනවා. එහෙම නැතුව ඔය පැටලිවිල්ලෙන් කියන්න බෑ. එතකොට මේ නිකන් හරියට නිකන් අර බුදු උනා විතරක් නෙමෙයි, අර විදියට බුදුවරයෙක් පහළ වුණු බව මේ ලෝකේ දැනගත්තා. කොහොමද දැනගත්තේ? අන්න මේ භාග්‍යතුන් වහන්සේ මේ දහම දේශන කොට තමයි දැනගත්තේ. එහෙම නැතුව බුදුවරයෙක් පහළ වුණා කියන එක මේ ලෝකෙට දන්නේ නැහැ, මිනිස්සු දන්නේ නැහැ, ඒ අදාළ නැහැ. හැබැයි අන්න ධර්මයේ දේශනා කරානේ, කරපු වෙලාවේ අන්න තේරුණා ඇත්තටම බුදුවරයෙක් පහළ වෙලා තියෙනවා කියලා. ඒක තමයි ඔය වෙනස. මේ මම අඳුනගත්ත දේ මහා ලොකු බණ කතා කියන වෙනුවට සරලව මේ පොඩි දරුවෙට තේරෙන විදියට කොහොමද මම වෙන කෙනෙක්ට කියලා දෙන්නේ? පියවරක් දෙකක් තුනක් හතරක් සිහියෙන් යන්න පුරුදු කරන්නේ කොහොමද? හුස්මක් දෙකක් තුනක් හතරක් සිහියෙන් අරගන්න පුරුදු කරන්නේ කොහොමද? අන්න ඒ හැකියාව දිනු වෙනවා නම් අපිට පැහැදිලිව කිව්ව හැකි අන්න මේ පුහුණුව නිරවුල්. තමුන්ගේ ඔළුව ඇතුලේ, තමුන්ගේ හිත තුළ මේ කරන්නේ මොකද්ද කියලා නිරවුල් භාවයක් සුද්ධ වෙලා තියෙනවා. ඒ සුද්ධ වීම වටිනවා. මේ තම තමුන්ගේ අත්දැකීමක් ප්‍රකාශ කරනකොට, වෙන කෙනෙක්ට කියලා දෙනකොට, ඒ වගේම ඔක්කොටම වැඩිය තම තමුන්ගේ කමටහන සුද්ධ වීම සඳහා. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට පැටලිලි සහගතයි. මොකද්ද මේ කියා ගන්න උත්සාහ කරනවා, මොකද්ද කියලා කියවෙන්නේ නැහැ හරියට. ඔය වගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඒක නිසා මේ වගේ කෙනෙක්ට හොඳයි බලන්න මේ නොදන්න කෙනෙක් අල්ලගෙන මේක මේ කොහොමද සරලව පුරුදු කරන විදිය කියලා දීලා ඒ කියලා දෙනකොට බලන්න පැටලෙන හැටි. ඊට පස්සේ කෙනෙක් ඔන්න එතකොට ප්‍රශ්නයක් අහනවා එයා. මේ හාමුදුරනේ මේ ඇවිදගෙන යනකොට අත් දෙක කොහොමද තියාගන්නේ? මොඳ ඊයේ කෙනෙක් අහනවා. මේ බොහොම වැදගත් ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් කරනවා. මං කිව්වා ඉතින් ඕන විදියක තියාගෙන බලන්න සිහිය පීටව ගන්න පුළුවන් පහසු වෙන්නේ කොහොමද කියලා. හිටගෙන බැරනා ඔළුවෙන් හිටගෙන බලන්න සිහිය පීටව ගන්න පුළුවන්ද කියලා. ඒත් බැරනා සරමක් ඇඳගෙන ඔළුවෙන් හිටගෙන බලන්න සිහිය පීටව ගන්න පුළුවන්ද කියලා. කොහොම හරි කමක් නැහැ. අන්න මේ වෙන වැඩේට අනුග්‍රහයක් වෙන්න වැඩ කටයුතු කරන්න කියලා. නැත්තම් මෙහෙම තියාගන්න කිව්වහම, අර එහෙම තියාගන්න කිව්වහම ඒ රෙජිමෙන්ටේෂන් වලට ගියාම එච්චරම ගැළපෙන්නේ නැහැ. ඒ වෙනුවට අන්න මේක තමයි දල අදහස. තම තමුන්ගේ බැලන්ස් එකක්, තම තමුන්ගේ පුහුණුවක් හදාගන්න කියන විවෘත භාවය ඒගොල්ලන්ට දෙන්න ඕනි. ඒක තමයි හොඳ ක්‍රමේ. එතකොට එයාගේ බැලන්ස් එකක් එයා හොයා ගන්නවා. අර භාග්‍යතුන් වහන්සේ සූත්‍ර දේශනාවක් කියන්නේ මේ ගෝලයයි ගුරුන් වහන්සේ අර උණ ගහක් උඩ හිටගෙන මොකද්දෝ සර්කස් සම්දර්ශනයක්. එතකොට භාග්‍යතුන් වහන්සේ මෙතනින් යනකොට භාග්‍යතුන් වහන්සේට ඇහෙනවා කියලා තමයි කියන්නේ මේ. මට ඇහුණා මහණෙනි, ගුරුන් වහන්සේ කියනවා ගෝලයට මේ ඔබ මගේ බැලන්ස් එක බලන්න, මම ඔයාගේ බැලන්ස් එක බලන්නම් කියලා. මේ ගුරා ගෝලය අතර සංවාදය. එතකොට මේ ගෝලයා කියනවා ගුරුන් වහන්සේට මෙහෙම කරන්න ගියොත් ගුරුතුමනි අපි දෙන්නම අමාරුයි. ඒකින්ද ඔබතුමාගේ බැලන්ස් එක බලා ගන්න, මම මගේ බැලන්ස් එක බලා ගන්නම්. ඕක තමයි නියම ක්‍රමවේදේ. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අපි හදනවා අරයාගේ බැලන්ස් එක බලන්න. අපි හදනවා මේ එයා මගේ බැලන්ස් එක බලයි කියලා. එහෙම එකක් නැහැ. මේ වෙනුවට තම තමුන්ගේ බැලන්ස් එක බලා ගන්න පුළුවන්. ඒ සඳහා මේ ටිකක් විවෘතව මේ පණිවිඩය දුන්න හැකි. ඒක නිසා එහෙම දීලා බලනකොට තේරෙනවා අන්න මුලින්ම සුද්ධ වෙන්න ඕනේ මගේ කමටහන. මගේ ඔළුව ඇතුළත මේ කියන දේ නිරවුල් වෙන්න ඕනේ. එහෙම නැතුව මේක කියන්න අමාරුයි, පැටලෙනවා. දැන් සාමාන්‍යයෙන් දැන් පහුගිය දවස් ටිකේම පැයේ වගේ විවිධ තැන්වල මේ මූලිකව අඳුන්නාදීමේ වැඩසටහන් ගණනාවක් ලොකු ෝඩියන්සස් ඒ කියන්නේ නිකං රාජායතනවල ඒ නිල ඉහළ නිලධාරීන් ඔය විදියට. එතකොට මේ වගේ ෝඩියන්ස එකකට ගිහිල්ලා කොහොමද අපි මේක අඳුන්නල දීලා සක්මනක් පරියන්කයක් කළා, ඊට පස්සේ පොඩි සාකච්ඡාවකුත් කළා, පැයෙන් මේක ඉවර කරන්නේ කොහොමද කියන එක අමුතුම චැලෙන්ජ් එකක්. ඉතින් ඒ විදිහ වැඩසටහන් ගණනාවක් කරා විවිධ තැන්වල විවිධ පුද්ගලයන්ට මේ විදිහට මේ පුහුණුව පිළිබඳ අඳුන්වල දීමක් කරා. එතකොට එහෙම කරපු අවස්ථාවක අනේක මහත්තයෙක් ඇවිල්ලා කියනවා, ස්වාමීන් වහන්ස මේ පැයකින් දැන් මේ වැඩසටහන කරා, පැයකින් මේ පණිවිඩය අපිට ලබා දුන්නා, මම මේ කල්පනා කරේ ඔබ වහන්ස ඔය විදිහට ඇවිල්ලා ඕක පැයකින් කියන්න, පැයකින් මේ විදිහට පැහැදිලිව කියලා දෙන්න, කොච්චරනම් අවුරුදු ගාණක් මේ වෙහෙසිච්ච එකක ප්‍රතිඵලයක්ද මේ. බොහොම සරලව නිකන් පැයකින් කිව්වා වගේ කියලා තමයි තේරුනේ. නමුත් මේක කොච්චරනම් පැය ගණනක් පුහුණු කළා, කොච්චරනම් පැය ගණනක් මේ විදිහට නැවත නැවත විමසලා අධ්‍යයනය කළා, මේ විදිහේ ලොකු ඒ කැපකිරීමක් නිසානේ මේක පැයකින් කියන්න පුළුවන් ඔය විදිහට කියලානේ එයාට අහුවෙලා තියෙන ඒ කොටස. කිව්ව බව හැබෑව මේ ගැඹුරු පණිවිඩයක් කියන්නේ. හැබැයි පැයකින් කිව්වා, සරලව කිව්වා. ඒ කියන්න කොච්චර අවස් ගානක් ඒක පිටිපස්සේ තියෙන්න ඕනේද කියන එක. අන්න ඒ වගේ තමයි මේ පුහුණු වෙන කෙනෙකුත් පුහුණු වුණ පමණින් හරියන්නේ නැහැ. තමන්ගේ ඔළුව ඇතුළත මේක निराවුල් වෙන්න ඕනේ. කියනකොට निराවුල් වෙන්න ඕනේ. වෙනගේ අහන කෙනාට निराවුල්ව තේරෙන්න ඕනේ. අන්න ඒ හැකියාව තියනවා නම් අපිට ওই බරබර වචන ඕන වෙන්නේත් නැහැ. ඒ හැකියාව නැත්තම් මොකද වෙන්නේ? අර තේරෙන්නේ නැති වචනයක් දෙක තුනක් දාලා හරි ෂේප් වෙන්න වෙනවනේ නේද? එතකොට ඔඩියන්ස් එකට තේරෙන්නේ නැහැ. ඒකින්ද යන්තම් ෂේප් වුණා. එහෙම බේරෙන්න වෙනවන්නේ නැත්තම්. ඒකින් හින්දා බලන්න උත්සාහ කරන්න මේ රචනෙම නැවත ලියලා බලන්න මොකද්ද මේ වාක්‍යයෙන් කියන්න හදන්නේ. ওই රචනේ තියෙන වටිනාම වාක්‍ය තමයි ඔය. වටිනාම වාක්‍ය ඔය. අනේ ඒක හරියට කියා ගන්න පුළුවන් වුණොත්, මගේ ඔළුවේ निराවුල් වුණොත්, අහන කෙනෙක්ට මේක තේරුණොත්, ඕකම තමයි ඉතින් තියෙන පරීක්ෂාව. ඕක නිකන් දවසකින් ඉවරන දෙයක්වත් නෙමෙයි. නැවත නැවත බුද්ධ දේශනාව වුණත් නිකන් පටන් ගන්නේ ලොකු තියරි වගේ තමයි. නිකන් දාර්ශනිකව ඉදිරිපත් කරනවා. ඔය ධම්මචක්කය ඇහුවොත්, කියවලා බැලුවොත් කියන විදිය. ඊට පස්සේ අවසන් වෙන තැන සූත්‍ර දේශනාව ගත්තොත් බොහොම ප්‍රැක්ටිකල්. ඉතින් භාග්‍යතුන් වහන්සේගෙත් මොකද්දෝ විපරිණාමයක් තියෙනවා. ඉතින් එහෙම තමයි මේ වැඩේ. ඒක නිසා අපි බලමු මේ විදියට කරගෙන යනකොට, මේ මගේ කමටහන සුද්ධ වෙනකොට, මම මේ ලියන රචනේ සුද්ධ වෙන හැටි, මේ කෙනෙක් අහන කෙනෙක්ගේ මගේ මට වචනේ මං කියන වචනේ පැහැදිලි වෙන හැටි කී කී මේ විදිහේ කන්ටිනියුවල් ඉම්ප්‍රූවමන්ට් තමයි තින් ලර්නින් කර්ව් එකක් තියෙනවා. නැවත නැවත මේක හරහා යනකොට ඒ ස්කිල් එක දියුණු වෙනවා. ඉතින් එහෙම निराවුල් භාවයක් ඇති කරගන්න කියලා අපි මේ ලියපු කෙනාට කියමු.
එහෙමයි ස්වාමීන් වහන්ස. නිරෝෂ් පුතා මට ලැබිලා තියෙන වාර්තාන උපමනයි
කවුරුත් එහෙමනම් අපි සභාවට ඉදිරිපත් කරමු. කාලේ ප්‍රශ්නයක් තියෙනවා නම් අත උස්සලා ඉදිරිපත් කරන්න කියලා හයන්ති ඔයාලට පුළුවන් අන්මියුට් කරලා ස්වාමීන් වහන්සේට ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. කමඨාන් වාර්තාව ඉදිරිපත් කළේ මේ මම ස්වාමීන් වහන්ස. ඒක තිබුණු ඒ කියන්නේ පේලි ටික කිව්වත් මේ දැන් අර පුහුණුව පටන් ගන්නකොට මගේ තිබුණු සමහර එක බැඳීමක් ඈත් කළා. ඒක ඇත් කළා ඊට පස්සේ කියන්නේ ඒකත් ඒකම එකම විඩාවක් වෙන හින්දා දැන් මෙහෙම කරගෙන යනකොට දැක්ක එකක් තමයි ඒක ඈත් වුණා. හරි ටිකක් අර චොප්ප උඩට මතු වෙනවා වගේ විටින් විට මතු වෙනවා. ඒක දිහා බලාගෙන ඉන්නකොට ඒක බලාගෙන ඒක දිහා කියන්නේ දැනුවත් වෙන එකත් එක්ක ඒක උඩට මතු වෙනවා කරන්න දෙයක් නෑ. දැන් ඒ කියන්නේ ධර්ම කරුණු මොනවා දාලත් බෑ. ඒක උඩට ආවහම ඒක මේ මතු වෙන්න ගත්තා. ඊට පස්සේ එහෙම බලන් ඉන්නකොට දැක්ක දෙයක් තමයි දැන් එහෙම මතු වෙන එකක් ගානක් නැතුව නවරින් වර එනවා යනවා. එහෙම එනකොටත් ඒකත් විඩාවක් වගේ ඉබේම දැනෙනකොට දැනෙන්න ගත්ත ඇයි මේකට මෙහෙම මෙන්න මේ තාම මතු වෙන්නේ කියන එක බැලුණා ඉබේම. එතකොට තමයි දැක්ක දැන් මේ දුකට කැමැතිකම තියෙනවා කියන එක. ඒ කියන්නේ ඒක එතන
අපිට අතරමැද ඇහෙන්න නැතු යන සමහර වෙලාවට දුකට කැමැති
ඒ කියන්නේ සයින්ස් එක දැක්ක දෙයක් තමයි දැන් එතන දැන් මේ ඇලියම කියන එකත් එතන නැහැ. ඒ ඇලියම දැන් නැති වුණාට දුකට මේ කැමැති බවක් තියෙනවා. ඒ කියන්නේ අර නැති වුණාට තිබුණා නම් කියලා හොයන ස්වභාවයක් මේකෙ තියෙනවා කියලා. ඒකම ඒ ස්වභාවය හොයනවත් එක්කම දකින්නේ නැහැ. දැන් ඒ ඇලීම හරහා ගොඩක් කාලයක් මානසිකව විඳ වේදනා ඇතන නැති වුණායින් ඇතුණු සහනිය දැකලා නැහැ. අන්න ඒක නොදැක්ක එකත් ඒකම අර නොමැති වීමට දුකට කැමැතිකම හින්ද තාමත් තැමේ. ඒක අර මුකුත් රසක් නැහැ. ආය අරන් තලප කරන්න බලන ස්වභාවයක් හින්ද තමයි මේක මේ ආයෙ මතුවෙන්නේ කියන එක තමයි දැක්කේ.
හොඳයි. එතකොට ඒක නැවතත් ඉදිරිපත් කරපු එක ගැන අපි ස්තුතිවන්ත වෙනවා. ඔතන මම එකකි ඔය වැදගත්ම කරුණ ඕකේ තමයි තියෙන්නේ. දැන් මේ විදිහට මේ තිබුණු ඇලීමක් දුරස් කරගත්තා කියන වගේ අදහසකින් කියන්නේ. නමුත් කාට කාටත් ওই විදිහේ තිබුණු ඇලීම් එක්ක දුරස් වෙලා ගිහිලා තියෙනවා. නැත්නම් වෙනස් වෙලා තියෙනවා. ඔය විදිහේ නැවත නැවත ඌඩට මතුවෙන ඒ වගේ හැඟීම් හිතිවිලි අපි කාකා ළඟත් තියෙනවා. එතකොට මේ පුහුණුවක් කරන කෙනෙක් අනේ යා මේකත් එක ගනුදෙනු කරන්නේ කොහොමද කියන අදහසන ඉදිරිපත් වෙන්නේ. එතකොට ඒක වැදගත්. එතකොට එහෙම කෙනෙක් හිතනවා මුලින් එහෙනම් මේ මේ මේක ඈත් වුණොත් මේක සප්‍රෙස් කරොත් මේ හුස්මට අවධානය ගත්තොත් මේ හිතිවිලි ආවේ නැත්තම් කියලා ඔන්න ඔය විදිහට කියනවා. මේ මේ භාවනාව නම් මේවා ඉන්න බෑ කියන වගේ අදහසකින් කතා කරනවා. නමුත් එයාගේ කමටහන්ට හරියට සුද්ධ වෙනවා නම් කිය යුත්ත තමයි අන්න අර මේ නවත්තන්න බෑ කියලා කියන්නේ. මේක දිගට එනවා. මොනවා කරන් නවත්තන්න බෑ. එතකොට එන්න දෙන්න. ඒ එන්න දෙනකොට එතන සුවසේවාවක් තියෙනවා. එහෙම නැත්නම් අපි මේක එන්න නොදී සප්‍රෙස් කරගෙන ඉඳියොත් එක්කෝ කායික රෝග නැත්නම් මානසික රෝග. ඒක නිසා හුස්ම නැවත නැවත දැනෙන අතරේ, පතුල් නැවත නැවත දැනෙන අතරේ, එහෙම නැත්නම් මේ එදිනෙදා වැඩ කටයුතු නැවත නැවත දැනෙන අතරේ මේ හිතවිලි හැඟීම් ඉස්මතු වෙනවා. අර කියනවා වගේම මේ හිත නිකන් ඒකේ ඕජසක් හොයන්න උත්සාහ ගන්නවා. අඩුම ගානේ ඒ දුකේ හරි ඕජසක් තියෙනවා. එහෙම නැත්නම් එකට ඉන්න කාලේ සතුටින් ඉන්න කාලේ ඒ සැපේ හරි ඕජසක් තියෙනවා. මේ ඕජස නැවත නැවත උරා ගන්නවා වගේ අර හපේ නැවත නැවත හපලා ඒකේ තියෙන මොනවද ගන්න උත්සාහ කරනවා වගේ ගතියක් මේ හිත තුළ දැක ගන්න පුළුවන්. එතකොට ඒ ක්‍රියාවලිය දැන දැක ගනිමින් ඒ ක්‍රියාවලියටම නැවත නැවත වෙන දේ. ඒක තමයි විය යුත්තේ. ඒ මේක ඉන්ටෙන්ෂන්ලි කරන දෙයක් නෙමෙයිනේ. නිකන් ඉන්ටෙන්ෂනලිද කියලාත් ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් සමහර විට. නමුත් ඕකේ ගොඩාක් තියෙන්නේ නිකන් ඉබේම ඒක දිහාවට ගිහිල්ලා මේක මේ ඕජස උරා ගන්න මේ හපේ හපලා බලන්න උත්සාහ ගන්නවා. සමහර වෙලාවට කම්මැලි වෙලාවට එහෙම නිකන් ඉන්ටෙන්ෂනලිම මේක ගෙනහලා දානවා වගේ ගතියකුත් නැතුවා නොවේ. මේ මොන හරි එකක් ගෙනහලා දාගෙන මේක හපහප ඉන්නවා. ඉතින් ඔහොම ක්‍රියාවලියක් නැවත නැවත යනවා. ඒකට නැවත නැවත සිද්ධ වෙන දෙන්න. මේක මේ දුකට කැමති නිසා මේක මොකද්ද මේ සෙවීම මේක කොහොමද මේ වෙන්නේ කියලා ওই විදියට විමසීම අවශ්‍ය නැහැ. ඒ වෙනුවට ඒ ක්‍රියාවලියත් එක්ක ඉන්න. නැවත නැවත බලන්න මේ අර මතක ගෙනහල්ලා ඒවායේ දුක හරි ඒවායේ සැප හරි නැවත නැවත උරා ගන්න නැවත නැවත ඒක ලබා ගන්න ඒක ඔස්සේ ගමන් කරන්න මේ හිත ගන්න උත්සාහය කියලා දකිමින් කල් ගෙවන්න. එහෙම අපි හිතමු මාස කීපයක් මේ විදියට කරගෙන යනකොට අන්න තේරෙනවා අර හපේ ගෙනහල්ලා හැපුවට තවදුරටත් ඒකේ ඕජසක් නැහැ. දැන් හපයක් බවටම පත් වෙලා තවදුරටත් උරා ගන්න ඕජසක් නැහැ මේකේ. එතකොට සමහර වෙලාවට හිතට නංවලා බැලුවත් හිත තුල සුළු මොහොතකින්ම නැවතත් නැති වෙලා යනවා. ඔන්න ඔය විදියට මේකේ මේ ඕජස නැතුව ගියා කියන එක දකින්න පුළුවන්. එකම දෙයයි අවශ්‍ය වෙන්නේ අර මේ සිහියක් පිහිටවාගෙන මේ ක්‍රියාවලිය යන බව දැනගනිමින් ඔය පරයන්ක වෙලා සක්මන් වෙලා එදිනෙදා කඩියුතු වෙලා ඒ කල් ගෙවන්න. එහෙම කල් ගෙවනකොට ඔය බැඳීම් ඔය මහා බරපතල විදියට තියුණ දේවල් නමුත් ටික ඒකේ තියෙන ඕජසේ අඩු වෙලා අර විදියට ගෙනහල්ලා දැම්මත් රඳන් නැති ගන්නට පත් වෙනවා. ඒක තමයි ක්‍රමේ. ඒක ඉතින් කාලයක් එක්ක ඔය නිකන් සුළුපටු බැඳීම් නෙමෙයිනේ පොඩි දේවල් නෙමෙයිනේ. ඒකට කාලයක් යනවා. නමුත් කාලෙකදී ඇත්තටම මේ වෙනස දැක ගන්න පුළුවන්. ඒක නිසා ඔය යන වැඩේට යන්න දෙන්න. ඒක සමහරයට මම මේ අතදාලා කරනවා වගේ ගතියකුත් මතුවෙලා එයි. ඒකත් කමක් නෑ. ඒකත් කමක් නෑ. නැවත නැවත ඔය ක්‍රියාවලියට වෙන්න දෙමින් කල් ගෙවන්න. කල් ගෙවනකොට ගෙවනකොට දවසක තේරෙයි දැන් නම් ගෙනහල්ලා තිබ්බත් රඳන්නේ නැති ස්වභාවයක්, ඒ විදිය ඕජසක් ගන්න බැරි ස්වභාවයක්, ඇත්තටම හපයක් වුණ ස්වභාවයක් මේක තුළ තියෙනවා. අන්න ඒ වෙනස වුණොත් යහපත්. එහෙම නැත්නම් අපි මේවා සප්‍රෙස් කරගෙන ඉඳලා කවදානම් මේවායින් ගැලවෙන්නද? ඔය ගොඩ දෙනෙට වෙන්නේ මෙහෙම පුහුණුවක් භාවනාවක් දා නැති වුණාම මුළු ජීවිත කාලෙම විවිධ දේවල් සප්‍රෙස් කරගෙන ඉන්නවා. ඉඳලා අන්තිමට එක්කෝ කායික රෝග, එක්කෝ මානසික රෝග, ඔය විදිහේ දේවල් වලට අහු වෙනවා, ලක් වෙනවා. කවුරුත් බේරිච්ච කෙනෙක් නෑ බලනකොට. බේරිච්ච කෙනෙක් නෑ. අර අපි දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක්, ඒ ස්වාමීන් වහන්සේට මානසික පොඩි ආතතියක් ඇවිල්ලා ඒ හාමුදුරුවෝ ගිහිල්ලා මේ දොස්තර කෙනෙක් හම්බ වෙන්න. ඉතින් දොස්තර මහත්තයා දෙන බේත සැරයිලු. මේ මුකුත් වැඩක් කරගන්න බෑ. මේ විදියට මේ හරි වෙහෙසයි අමාරුයි. මේ නිදි ගන්න එකම තමයි කරන්න වෙන්නේ. ඒකින්ද මට මීට වැඩිය අඩු සැර අඩු මේ බේතක් මේ මානසික වෙහෙස පීඩාවට වෙනස් එකක් ලියලා දෙන්න කියලා කිව්වලු. ඉතින් දොස්තර මහත්තයා කියනවලු මොන පිස්සුද ස්වාමීන් වහන්ස, මමත් බොන් නිදිය ගන්නේ ඕක බීලා. يعني දොස්තර මහත්තයා ඉන්නෙත් ඒකෙන් ඇපිලා. ඒකින්ද ඊට වැඩිය අඩු කරලා දෙන්න බෑ. මේක තමයි වැඩේ. එතකොට බැලුවත් කවුරුත් නිකන් ගැලවිච්ච කට්ටිය නෑ වගේ. ඔක්කොමලා ඉන්නේ එකම අමාරුවේ. අර ඇඳගෙන නෑ වගේ ඉන්නවා. රඟපාන දක්ෂයි. මේක තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ වගේ ලෝකෙක අපිට පුළුවන් වුණොත් මෙන්න මේ මගේ තුල තියෙන මේ යටපත් වෙච්ච ටික එක ගනුදෙනු කරන ශිල්පය. ඒවා සප්‍රෙස් කරනව වෙනුවට, ඒවා නොඒවා කියලා ප්‍රාර්ථනා කරනව වෙනුවට මේවට මුහුණ දෙන ශිල්පය. ඒ ශිල්පය තමයි දියුණු වෙන්නේ. ඒකේ සෑහෙන පමණක් විශ්වාසය දියුණු වෙලා තියෙනවා. ඉතුරු කොටසටත් විශ්වාසය දියුණු කරගන්න ඔය යන වැඩේට යන්න දෙන්න කියලා අපි කියමු.
ඉන්සෝනස් ඒ කියන්නේ දැන් අවුරුදු දෙකක් වගේ තිස්සේ දැන් මේක කරන් යනකොට ඒක මතු වෙනකොට මේ වෙලාවක් ආවා. ඊට පස්සේ ඒක يعني මේ එන්න එපා කියලා කිව්වේ නෑ. ඒ කියන්නේ ඒකත් එක්ක තිඳලා බැලුවා. මේ මමම ඒ කියන්නේ එතකොට දැනුණා විඩාවක්. ඒ කියන්නේ ඒකත් එක්ක ඉන්නකොට විඩාවක් එන්නේ. ඒකින්දම දුරස් කරලා මෙහා කරගත්තේ. ඒක ඇලිම පමණ මේ ගමනට මේක බාධාවක් වෙනවා කියන එකින්ද දුරස් කළා. ඒත් අර මතුවෙනවා එක එහෙමම මතුවෙනවා. ඒකම යනකොට මේක මතුවෙනකොට දැන් ඒකත් එක්ක ඉන්නවා. ඒ ඉන්නවත් එක්කම කාලයක් ආවා මේක මතුවෙනකොට මේක මේ අර මිශ්‍රණයක් වගේ දේවල් එනවා යනවා. ඒකෙන් නම් කරපොහින්ද තමයි එතනදි විඩා වෙන්නේ කියන එක. එතකොට නම් කරන එකත් නවත්තලා දැම්මා. ඒ කියන්නේ විභේම වෙන එකක් කියන්නේ ඒක තියෙනවා ඔහේ. පැත්තකින් ඔය සද්දයක් දාගෙන ඉන්නා වගේ තියෙනවා. ඒක ගණන් ගන්න නැතුව හිටියා. එහෙමත් ඉන්න කරගෙන කරගෙන එහෙම කෙරෙනකොට මේ ඒක ඇතුළෙම විභේම වෙනවා. ඒකත් මේ මහන්සියක් වගේ දැනෙන්න ගත්තා. ඒකයි සනහස. එතකොට බලව දැන් මේකත් දැන් ගණන් ගන්නෙත් නෑ. ඔබ වෙලාවකට එනවා. හරියට දැන් ඈත් වෙලා ගොඩ ඒක සර අඩු වෙලා තියෙන්නේ. ඒත් තාම අර හප්පේ වගේ නේ එකක් පොඩියට එකක් පොඩි විඩාවක් වගේ දැනෙන එකක් තිබුණා. මේ හින්දම තම සනහස ඒක දැන් මේක තියෙනවා ගණන් ගන්නෙත් නෑ. එහෙමත් ඇයි තාමත් ඉන්නේ කියලා ඉබේම හේතුවක් හොයන එක වගාන්ට කියේ.
ඒද හිතනවා කල්පනා කරනවා වැඩි. ඒක අවුල වෙලා තියෙන්නේ. මොකද අර හැකරල්ලෙක් ඇවිදිනවා දැකලා ඉරිසියාකාරයෙක් ඇහුවයි කියන්නේ ඔයාගේ ගමන හරිම ලස්සනයි, ඔයා කොහොමද පළවෙනි කකුලත් එක්ක අර 17 වෙනි කකුල හරියටම එක වෙලාවට තියන්නේ කියලා ඇහුවලු. ඉතින් ආපු දවසේ ඉඳලා හැකරල්ලට කල විද ගන්න බෑලු. මොකද 2යි 17යි කරංග තියන්නේ පැ. ඉතින් ඕක තමයි වැඩේ. ඉතින් ඒ විදිහේ පැටලෙවිල්ලක් තමයි තියෙන්නේ. ඒකින්ද ඔච්චර ඕක පටලව ගන්න දෙයක් නැහැ. අර වார்த்தාවට වෙලා තියුනෙත් ඕක තමයි. ඒක නිසා ඔය යන වැඩෙත් එක ඉන්න එච්චරයි අවශ්‍ය වෙන්නේ. ඒ ඉන්නකොට වැඩේ සිද්ධ වෙනවා. මේ පුහුණුව තියෙන්නේ ඕක හරහා කියලා හිතා ගන්න. එහෙම නැත්නම් ඕක මගහැරලා ඕකට බාධාවක් මේ පුහුණුවට බාධාවක් මේක කියලා එහෙම එකක් නැහැ. ඔය යන වැඩේ හරහා තමයි පුහුණුව තියෙන්නේ. ඒක නිසා ඕකත් එක්ක ඉන්න හැකියාව ඒකත් එක්ක ඉන්න මේ හැකියාව දියුණු කරගන්න ඔච්චර හිතන්න කල්පනා කරන්න දෙයක් නැහැ ඔක.
එහෙමයි සයින්ස් ඔබවන් සිට බොහෝ පින්වක පින්වන්ට දෙවන් සයින්ස් සයින්ස්
හොඳමයි ස්වාමීන් වහන්සේ. එමනම් අපිට අපේ දෙවනි භාගය අද තව කාටවත් ප්‍රශ්න නැති නිසා දෙවනි භාගයට යන්න පුළුවන්. එහෙමනම් නැවත මතාවක් ඔබ වහන්සේගේ දෙපා නැමැත ගෞරවපූර්වකව ධර්ම දේශනා වලිය ආරම්භ කරන ලෙසට මම නැවත වතාවක් ඔබ වහන්සේගේ දෙපා නැමැත ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යස්ස කාමාසවෝ කීනා අවිජ්ජා ච විරාජිතා භවාසවෝ පරික්කීනෝ විපමුත්තෝ නිරූපයිදී ධාරේති අන්තිම දේහං චෙත්වාමාරං සවාහිනින්ති.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අද දවසෙත් අපිට ඉදිරිපත් වෙලා තියෙනවා අපි මේ ඉදිරියෙන් තියාගත්ත ඒ හුරු පුරුදු සූත්‍ර දේශනාවලියේ යම් කිසි කෙටි සූත්‍රයක්. එතකොට ඒ මාතෘකාව අරගත්තත් අන්න ගිය සතිය අපි සාකච්ඡා කරපු, මතක් කරපු මෙන්න මේ ආශ්‍රව කියන මාතෘකාව යටතේ තමයි මේ දේශනාවත් බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්නේ. එතකොට එතෙන්දිත් අර ආශ්‍රවයන් අඳුන්නලා දෙන්නේ ආකාර තුනක් තියෙනවා මහණෙනි, ආශ්‍රවයෝ කියලා තමයි අඳුන්නලා දෙන්නේ. එතන මේ ආශ්‍රව කියන වචනේ අපි මතක් කරා, මේ අඩුම කුඩුම දාලා පල් කරලා පෙරලා ගත්‍ර ද්‍රාවණයක් වගේ, අර මේරය කියන්නේ මේරය වගේ ස්වභාවයක් තමයි මේක තුල තියෙන්නේ. මේ විදිහට මේ විවිධ දේවල් දාලා, සීනි දාලා, පල් කලරා පෙරලා අන්තිමට අරගන්නවා. මේ විදිහේ පෙරලාගත් ද්‍රාවණයක් කියන අදහස මේ ආශ්‍රව කියන වචනේ තුල තියෙනවා. එතකොට නැවත නැවත මේ වැඩේ දිගට දිගට ඇදීගෙන යන්න අවශ්‍ය අඩුම කුඩුම දමමින් කරගෙන යන වැඩක් වගේ අදහසක් මේ ආශ්‍රව කියන වචනේ තුල තියෙනවා. එතකොට ඒ විදිහේ ආශ්‍රව පිළිබඳ අදහස සහ ඊළඟට ඒ ආශ්‍රව කොටස් තුනක් වශයෙන් කාමයන් පිළිබඳ, භවය පිළිබඳ, එහෙම නැත්නම් අවිද්‍යාව පිළිබඳ කියලා මෙන්න මේ විදිහට ආශ්‍රව තුනක් විදිහට කොටස් කඩලා පෙන්නුම් කරනවා. තව තැන්වල හතරක් විදිහටත් කියනවා. එතකොට අවිද්‍යා ආශ්‍රව කියන එක දෙකට කැඩෙනවා වගේ දිට්ටි ආශ්‍රව, දිට්ටාශ්‍රව කියලා එහෙම එකකුත් ප්‍රකාශ කරන්න පුළුවන්. කෙසේ නමුත් මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ කොටස් තුනක් විදිහට තමයි මේක පෙන්වන්නේ. එතකොට කාමාශ්‍රව කියන්නේ මේ විදිහට කාමයන් බලාපොරොත්තු වෙමින්, මේ ඉන්ද්‍රිය පිනවීම බලාපොරොත්තු වෙමින් කල්ගෙවීම. භවය කියන්නේ මේ විදිහට දිව්‍ය ලෝකයක, බ්‍රහ්ම ලෝකයක මේ විදිහේ උප්පත්තියක් මම ලබා ගත්තොත් කියලා මේ ක්‍රියාවලිය ස්ථිර කිරීමක් පිළිබඳ සැලසුම්. ඊළඟට අනිත් පැත්තෙන් අවිද්‍යාව කිව්වහම මේ ආශ්‍රවයන් නොදැනීම, ආශ්‍රවයන්ට හේතුව නොදැනීම, ආශ්‍රවයන් නැති කිරීම නොදැනීම, ආශ්‍රවයන් නැති කිරීමේ මාර්ගය නොදැනීම කියලා අන්නේ විදිහට අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. එතකොට ওই විස්තර ටික ඔක්කොම අපි ගිය වර එකින් එක අරගෙන පැහැදිලි කරගන්න උත්සාහ ගත්තා. එතකොට ඒ මාතෘකාවම තමයි අදත් යෙදිලා තියෙන්නේ. නමුත් අපි බලමු අද දවසේ වෙනස් විදියක පැතිකඩක්, වෙනස් විදියක අදහසක් මේ ආශ්‍රව කියන දේ මතම පදනම් වෙලා මතක් කරගන්න. එතකොට මේ ආශ්‍රවයන් තුනක් තියෙනවා මහණෙනි කියලා අඳුන්නලා දීලා ඉවර වෙලා භාග්‍යතුන් වහන්සේ ඊළඟට මෙන්න මේ ගාථාවකින් මේ අදහස ප්‍රකාශ කරනවා. මොකද කියන්නේ, යස්ස කාමාසවෝ කීනෝ අවිජ්ජාච විරාජිතා භවාසවෝ පරික්කීනෝ විපමිතෝ නිරූපදි ධාරේති අන්තිමං දේහං චෙත්වාමාරං සවාහිනින්ති. ඔන්න විදිහට තමයි ප්‍රකාශ කරන්නේ. එතන මුලින්ම කියන්නේ යස්ස කාමාසවෝ කීනෝ. මෙන්න මේ විදිහට යමෙකුට කාමාශ්‍රව ෂයවීද අවිජ්ජාච විරාජිතා, මේ අවිද්‍යාශ්‍රවද පහවීද භවාසෝ පරික්කීනෝ, භවාශ්‍රවයන් සරප්‍රකාරයෙන් ෂය වූයේද විපමුත්තෝ නිරූපදි, ක්ලේශයන්ගෙන් විශේෂයෙන් මිදුනා වූ ධාරේති අන්තිමං දේහං, අන්තිම දේහ දරන්නා වූ චෙත්තං චෙත්වාමාරං සවාහිනින්ති, මාර්සේනාව සිඳන ලද මුනිවරයා තමයි ඒ. ඔන්න විදිහ අදහසකින් තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්න. එතොට මේ නැවත නැවත කිය නොමකක්ද මේ කාමාශ්‍රවයන් ශයවීද අවිද්‍යාශ්‍රවයන් පහවීද භවාශ්‍රවයන් සරප්‍රකාරයෙන් ඉවත්වීද මෙන්න මේ විදිහේ පුද්ගලයෙක් තමයි මේ කියලා ඔන්න ඔය කියන්න උත්සාහගන්න. එතොට මේ ශයවීම මේ විදිහට පහවීම මේ දේවල් යම් කිසි විදියක පුහුණුවක් ප්‍රතිපදාවක් තුලින් තමයි මතුවෙලා එන්නේ. එහෙම නැතුව නිකන් ඔහේ ගිහිල්ලා මේවා ෂය වෙලා යන්නේ නැහැ. එහෙම නිකන් කනාවට වගේ එක වෙන්නේ නැහැ. දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා ඒ කීප දෙනෙක් ඉඳියා ඒ මොකද්දෝ එකකට සාකච්ඡාවක් මතුවෙලා ඇවිල්ලා ඒ කෙනා කියනවා මේ මොන දේ වුණත් ස්වාමීන් වහන්සේ ඉතින් මේ වෙන්නේ හොඳටයි කියලා හිතාගෙන මං කරගෙන යනවා. දැන් භාවනා කරන්න එන්න උනේ නැහැ. ඉතින් ඒකත් මොකක් හරි වෙලාව එනකන් වෙන්නේ නැති කියලා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මේ විදියට මේ ඇවිල්ලා බලලා යන්නවත් එන්න වෙන්නේ නැහැ. ඒකත් කමන්නේ නැහැ කියලා බලාගෙන ඉන්නවා. දවසක් එයිනේ මට දවසක් එයිනේ මේ වැඩපලේ වැඩ වැඩි. ඉතින් ඒකත් කමක් නැහැ කියලා ඒකත් බාරගෙන ඉන්නවා. ඔන්න විදිය අමුතු කතාවක් කියනවා. එතකොට මේක කියලා මේ නිකන් කතාව සනාථ කරන්න වගේ අහනවා ස්වාමීන් වහන්සේ එහෙම නේද එහෙම හොඳයි නේද කියලා. මම කොහේද එහෙම ඉඳියොත් ඉතින් යන්නේ ඉතින් ජලපහාර පහලට තමයි ඉතින් කොහොමත්. ඒ කියන්නේ නිකන් අර මේ ඔක්කොම හොඳයි ඉතින් ඔක්කොම එක්ක මේක වෙන කරන්න දෙයක් නැහැ මේකත් කරන්න ඕනේ මේකත් කරන්න ඕනේ කියලා ඒ විදියට ඒ එන සෝතයට ඒ ජලපහරට යට වුණොත් ඉතින් කොහොමත් යන්නේ පහලට තමයි. එතකොට මේ කියන්නේ මොකද්ද මේ දවසක ඔක්කොම හේතු කාරණා ගැළපිලා ඇවිල්ලා මේ විදිහේ භාවනා කරන්න දවසක් ගැළපිලා එයි. එහෙම නැත්නම් මේ ඔක්කොම ප්‍රශ්න විසඳිලා ඉවර වෙලා අමුතු ලෝකයකට ගිහිල්ලා මට භාවනා කරන්න පුළුවන් වෙයි. අර අමිතාභ බුද්ධාගේ කතාව වගේ සුඛාවතී කියලා මොකද්ද අමුතු ලෝකයක් තියනවලු. එහෙට ගිහිල්ලා තමයි මේ භාවනාව කරලා කට්ටිය මේ ගමන අහවර කරන්නේ. ඒ වෙනකන් ඉන්නේ මේකේ තමයි. මේ ගමනේ තමයි. එහෙම බලාපොරොත්තු වුණොත් ඒක කවදාවත් වෙන දෙයක්වත් මේ සංසාර ගමනේ ස්වභාවය අනුව සාධාරණ දෙයක්වත් නෙමෙයි. ඒ වෙනුවට අනිවාර්යෙන් මේක නොකරන්න හේතු කාරණා බොහෝයි. නොකරන්න හේතු කාරණා බොහෝයි. භාවනා පැය මගහරින්න හේතු කාරණා බොහෝයි. මේ විදිහට ආරණ්‍යයකට හරි භාවනා මධ්‍යස්ථානයකට හරි ඇවිල්ලා නේවාසික නොවෙන්න හේතු කාරණා බොහෝයි. ඉතින් ඒකට යට වුණා කියන්නේ කොහොමද ඉතින් සංසාර ගමන තමයි. මේ ජලපහාර කොහොමත් පහලට ගලාගෙන යනවා. අපි මනාපුණක් නැති වුණත් ඒක තමයි ඒකේ හැටි. එතකොට එහෙම බලාපොරොත්තු වුණොත් මේ මගේ මේ අවශ්‍යතාවයන් සපිරිලා නැහැ. මට මේ විදිහට මේක කරගන්න සුදුසු කාලය ඇවිල්ලා නැහැ. කී කී ඔහොම කල්ලා දයින්දියොත් ඉතින් ඒක සංසාරයට කරන ආවැඩීමක් තමයි. කවදාවත් එහෙම අපිට හේතු කාරණා ගැළපීලා ඇවිල්ලා ඔක්කොම දැන් හරි කියලා විසිල් එකක් ගහන එකක් නැහැ කවුරුත්. එහෙම ස්වභාවයක් මේ ගමනේ නැහැ. ඒ වෙනුවට බොහොම උත්සාහයෙන් ආයාසෙන් තමයි මේකට ප්‍රතිවිරුද්ධ ගමනක් එහෙම නැත්නම් අර අනුසෝතගාමි පටිසෝතගාමි කියලා තියෙන්නේ. අනුසෝතගාමි කියන්නේ මේ ජලපහරට අනුව යනවා. පටිසෝතගාමි කියන්නේ ඒකට ප්‍රතිවිරුද්ධව යනවා. ජලපහරට ප්‍රතිවිරුද්ධව යනවා කියන එක හරිම ඝර්ෂණයක්. මෙච්චර කාලයක් අපිට සහයෝගයක් දෙනවා කියලා පෙනුණු මේ ජලපහරම අන්න මොකද වෙන්නේ අපිට එරෙහිව පුදුම විරෝධයක් පළ කරන්න පටන් ගන්නවා. මෙච්චර කාලයක් මේ මටම උදව් කරගෙන මටම පෙන් බැඳගෙන ඉඳියා කියපු මේ ගෙවල් දොරවල් වල කට්ටිය අන්න යක්ෂාවේශයක් ඇවිල්ලා වගේ මේ වැඩ කටයුතු වලට හරස් වෙන්න පටන් ගන්නවා. මෙච්චර කාලයක් මට ආරක්ෂාව සපයපු යහපත සපයපු මේ රැකිරක්ෂා මහා වදයක් බවට වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔක තමයි වැඩේ. මේකෙන් පිටපයින්නවා කියලා ගත්ත ගමන් මොකද වෙන්නේ? මේ අනුව යනවා වෙනුවට ප්‍රතිවිරුද්ධව යනවා කියලා ගත්ත ගමන් මොකද වෙන්නේ? අර මෙච්චර කාලයක් අපිට බොහොම ප්‍රියමනාප වෙච්ච වතුර පාරම අපේ ගමනට උදව් කරපු වතුර පාරම අපට එරෙහිව කොහොමද නැගී හිටින්නේ? දැඩි පීඩාවක් එල්ල කරන්නේ කියලා දකින්න පුළුවන්. ඉති ඕක තමයි වැඩේ. එතකොට කවුරු හරි කෙනෙක් බලාපොරොත්තු වෙනවනම් මේ ඔක්කොම ඉවර වෙලා දවසක් අමුතු දවසක් අර විදිය සුඛාවතියක් ඒ වගේ තැනකට ගිහිල්ලා භාවනා කරන්න, මේ ප්‍රශ්න නැති දවසක භාවනා කරන්න, මේ විදිය වෙහෙස පීඩාව නැති දවසක භාවනා කරන්න කියලා. ඒක වෙන වැඩක් නෙමෙයි. ඒ වෙනුවට ඔය කරන්නේ සංසාරයට ආවැඩීමක්. අමාරුවෙන් නමුත් වෙහෙසෙන් නමුත් ටික ටික උත්සාහ කරොත් ටික ටික පුහුණු කරොත් එන්නේ ඒක තමයි ක්‍රමවේදේ මේ ආශ්‍රවයන් ෂෙයා කරන. එහෙම නැතුව හිතන්න එපා මේගොල්ලෝ එහෙම නිකන් ගේම අතාරි එහෙම සටන පාවා දෙයි කියලා. එහෙම එකක් නැහැ. ඒ වෙනුවට මේ අවුරුදු ගාණක් කල්ප ගාණක් ජව කැවිච්ච ගමනක් මේ තියෙන්නේ. ඒතර ඒ වගේ ගමනක් එහෙම නිකන් ඉබේ පාවා දෙයි කියලා හිතෙනවද? සැහැල්ලුවෙන් පාවා දෙයි කියලා හිතනවද? එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. මේ නැවත නැවත උත්සාහයක් අවශ්‍යයි. ඒකත් නිකන් අර මරාගෙන මැරෙනවා වගේ උත්සාහයක් නෙමෙයි. එහෙම යන කට්ටියක් තියෙනවනේ නිකන් ආ මේ අදම ඉවර කරනවා කියලා දත් මිටි කාගෙන දඟලනවා. තටමගෙන දඟලනවා. එහෙම දඟලුවා කියලා මේක ඉවර වෙන්නේ නැහැ. එහෙම කට්ටිය බොහෝ දැකලා තියෙනවා මේ නිස්සාරණ වනේ ඉඳපු අවුරුදු ගණනාව තුළම දැකලා තියෙනවා බොහෝ පිරිසක්. දත් මිටි කාගෙන එනවා. අද ඉවර කරනවා, හෙට ඉවර කරනවා කියලා තමයි එන්නේ. අන්තිමට එක්කෝ ගහපල්ලේ වැටිලා, ගලප්පල්ලේ වැටිලා, අතප්පෑ කඩාගෙන ඔහොම තමයි ඒගොල්ලොන්ගේ ගමන කෙලවර වෙන්නේ. අර රාජාන්චාමඳුරෝ ඒ කතාව හරි ලස්සනයි අප්පා. සිදුවීම කොහොම වුණත් කතාව ලස්සනයි. ඒ සමිත කියලා සුදු හාමුදුරු කෙනෙක්. සමිත ඒ හාමුදුරුවෝ ගිහිල්ලා අඳුන්වලා දෙන මෙන්න සමිත කියලා හාමුදුරු කෙනෙක් ඔබ වහන්සේ ගාව ගෝලෙක් විදියට නැවතිලා භාවනා කරන්න කැමති. දැක්ක පමණින්ම ගණන් ගන්නෑ. දැක්ක පමණින්ම දිරවන්නේ නැහැ මේ ගුරුන් වහන්සේ මේ හාමුදුරුවංග. මේ සමිත සමිතද මෙයාගේ නම නැත්නම් මේ තැම්පත් නැත්තාද? සමිත කියන අදහස තැම්පත් නැත්තා. තැම්පත් නැත්තාද නැත්නම් තැම්පත් නැති තැනත්තාද මෙයාගේ නම කියලා අහනවා. අවුරු මාස කීපයක් ඉන්නවා බාරගන්නේ නැහැ. බාරගන්නේ නැහැ, ගණන් ගන්නේ නැහැ. ඉතින් අන්තිමට මේ හාමුදුරුව වෙන තැනකට ගිහිල්ලා කොහොම කොහොම හරි ඔය අසු ගණන් වලද කොහෙද ඔය ආභරණ කැලේද කොහෙද ඇවිල්ලා භාවනා කරන්න ගිහිල්ලා අන්තිමට අලියෙක් ගහලා මැරෙනවා. මැරුණට පස්සේ එහෙට යනවා පණිවිඩේ මෙන්න මේ හාමුදුරුව මේ මෙන්න මේ විදිහේ දෙයක් ලංකාවේදී සිද්ධ වෙලා කියලා. ආ දැන් නම් එයාට තැම්පත්ව ඉන්න පුළුවන් වෙයි. මලා මේකින්ද පුළුවන් ඉන්න තැම්පත්ද? එතකම් බෑ. එහෙම දාංගලයක් ගැනත් නෙමෙයි මේ කියන්නේ. ඒ වෙනුවට යම් කිසි පමණක අනවරත උත්සාහයකින් ටිකෙන් ටික ටිකෙන් ටික කරගෙන යනවා. කරගෙන යනවා. බාධා මැද්දේ කරගෙන යනවා. දවසට විනාඩි 45ක් පැයක්වත් මේ සඳහා වැය කරනවා. එහෙම එහෙම කාලයක් තිස්සේ මේක පවත්වන්න ඕනි. මාසයක් දෙකක් තුනක්. ඊට පස්සේ අවුරුද්දක් දෙකක් තුනක්. මෙහෙම දිගට දිගට පවත්වන්න ඕනි. අන්න එහෙම පවත්වන කෙනෙක් තමයි මේ ආශ්‍රවයන් ෂෙවීම පිළිබඳ යම් කිසි අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතුවොත් මේ කවුරු හරි ඇවිල්ලා ෂෙයා කළ දෙයි, මේ ස්වභාව ධර්මෙන් අවස්ථාවක් ගලපලා දෙයි, මේ ඔක්කොම කර්ම ටික ගෙවලුනාට පස්සේ පුළුවන් වෙයි කියලා. ඒක කවදාවත් වෙන වැඩක් නෙමෙයි. ඊට පස්සේ අපි හිතමු එහෙම ප්‍රතිපදාවකට බැසගත් පිරිසකට උනත් බොරු වලවල් බොහෝයි. මේ විදිහට මේ මාසයක් දෙකක් තුනක් අවුරුද්දක් දෙකක් තුනක් ටික ටික කරගෙන යනවා කියන වැඩේට බැසගත්තත් ඒත් බොරු වලවල් බොහෝයි. සමහර කෙනෙක් කියන ඔයාගේ තාම පිම්මදි පිම්මදි ඒකින්ද තව පිංකම් කරන්න, පිංකම් කරන්නේ නැතුව ඔය භාවනා කරන්න යන්න එපා කියලා ඔහොම කට්ටිය කියනවා. ඒකටම සාක්ෂි දෙනවා වගේ මේ හිතත් හිතත් නැවත නැවත වික්ෂිප්ත වෙනවා. මේ හුස්මට හිත නංවන්න අමාරුයි, පතුලට හිත නංවන්න අමාරුයි. එතකොට මේ තැනත් හිතනවා මගේ මේ පිම්මදි හින්දාද කොහෙද මට මේ හුස්ම බලන්න බැරි, මට මේ පතුලට හිත ගන්න බැරි කියලා ওই විදිහේ සැක සංක ඇති කර ගන්නවා. එහෙම නැත්නම් තව කෙනෙක් කියන ඔයා ඔය කෙලින්ම ওই භාවනාවට බැස්සනේ, ඒකනේ වාට වැරදුනි, ඔයා ඉස්සෙල්ලා අර චතුරාර්ය සත්‍ය භාවනා කරලා ඉන්න කරලා ඉන්න. එතකොට එතනින් තමයි පටන් ගන්න ඕනේ. ඕකට එකපාරට බැහැ ගන්න බෑ. ඕකට පහින්න පුළුවන් මේ විදිහේ පිං ඇති ඇත්තන්ට විතරයි කියලානේ එහෙම කියන්න උත්සාහ ගන්නවා. ඉතින් ඒක එහෙම කරන්න වෙයිද කියලා සැක සංක ඇති කර ගන්නවා. ඊට පස්සේ ඊයේද කොහෙද, ඊයේනේ පෙරේදා, පෙරේද ඔය ගිහිල්ලා එන ගමන් වෙන කෙනෙක් රාජ්‍ය ආයතනයක වාහනයක ආවේ. ඒ ඩ්‍රයිවර් මහත්තයා රේඩිය එකේ බණක් දාගෙන, ඒකෙන් බණක් කියලා මුලින් හිතුනේ බලනකොට මේ භාවනා වැඩසටහනක්. ඒකත් හොඳට දන්න ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ කෙනෙක්. එතට මේ හාමුදුරුවෝ භාවනා වැඩසටහනක් කරනවා. ඉතින් අර එක පාටයක් කියනවා මෛත්‍රී භාවනාව තමයි මාතෘකාව. මේ ආරන්නේ ඉන්න පුරුෂයන්ට මේ යහපතක්ම වේවා, මේ ආරන්නේ ඉන්න ස්ත්‍රීන්ට යහපතක්ම වේවා, මේ ආරන්නේ ඉන්න බල්ලෝ බලල්ලුන්ට යහපතක්ම වේවා, මේ ආරන්නේ ඉන්න වෙනස් සත්‍යයන්ට. ඔහොම 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 වාක්‍ය 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 කියාගෙන යනවා. තව කවුද ඇම්බැට්ටෙල් ළඟ ඉඳගෙන ඒ වාක්‍ය නැවත නැවත ප්‍රතිරාව කරනවා. ඉතින් ඕක නනවත්වා හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ. නනවත්තා ඕක දිගට දිගට යනවා. ඉතින් අර මගෙත් එක්ක ගියා ලංකාවේ වුණාට ඒකට වැඩිය සිංහලත් බෑ, මෙහි ට්‍රැඩිෂන් එක හුරුත් නෑ. එතකොට ඒක අහනවා මං ඇහුව මේ යටින් අනේක ඇහෙනවද කියලා. ඊට පස්සේ අහනවා මේ මේ බණක් නේද ස්වාමීනාස? මං කෝ නෑ මේ භාවනා වැඩසටහනක් කියන්නේ. මේ භාවනා වැඩසටහනක්ද ස්වාමීන් වහන්ස? මට මේක මේ මට ඔලුව කැක්කුම ආවනේ මේක අහලා. මේ ඔලුව කැක්කුම ආවනේ. ඒ කියන්නේ මේ භාවනාවක් කියන්නේ හිත නිවෙන දෙයක් නෙමෙයිද? ඔලුව කැක්කුමක් තියනවා නම් නැති වෙන දෙයක් නෙමෙයිද? වෙනකොට තියෙන ඔලුව කැක්කුමටත් වැඩිය වෙන එකක් ඇති වෙන දෙයක්ද කියලා මේ තැනැත්තා ප්‍රශ්න කරනවා. ඒක තමයි වැඩේ. අර මාළුකාරයෙක් මාළු ලෑල්ලක මාළෝ 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 කියලා කෑ ගහනවා වගේ අන්න මේ කරන වැඩේ කරනා පුහුණුව. ඉතින් ඒ වගේ දෙයක් පහසුවක් සඳහා විවේකයක් සඳහා මානසික සැනසීමක් සඳහා හේතු වෙයිද? නෑ, එක එක කෙනාගේ ක්‍රම ඒගොල්ලෝ හදාගෙන ඒගොල්ලෝ ඒවා දේශනා කරනවා. ඉතින් ඒගොල්ලන්ට තේරෙන පමණට බව හැබෑව. හැබැයි ඉතින් අර අහගෙන ඉන්න මිනිස්සයා තනිකර අමාරුවෙනි. මේ මිනිස්ස හිතනවා එහෙනම් මේක නැති හින්දා තමයි මට මේ භාවනා කරගන්න බැරි. මේක නැති හින්දා තමයි මට මේ සිහිය පිටවා ගන්න බැරි කියලා. ඉතින් ඔය වගේ දෙයකට ඔය වගේ බොරු වලක වැටෙන එක බොහොම ස්වභාවිකයි. නමුත් අපි මේ වගේ පුහුණුවක් කරන කෙනෙක්ට කියනවා ඔයාගේ හිත වික්ෂිප්ත වෙන්න පුළුවන්. නමුත් එක හුස්මක් හරි බලන්න පුළුවන් නේ. ඒ පුළුවන් නම් ඇති ඔය පිං. හිත වික්ෂිප්ත වෙන අතර එක පියවරක් හරි දැනගන්න පුළුවන් නේ. ඒ පුළුවන් නම් ඇති ඔය පිං. උතනින් එහාට දෙයක් ඕනේ නැහැ. ඉතුරු ටික ප්‍රතිපදාව කරගෙන යනකොට ප්‍රතිපදාව විසින් සම්පූර්ණ කරලා දෙයි. ඒ සමාධිය අවශ්‍ය පමණට වර්ධනය කළ දෙයි. සිහිය වර්ධනය වෙනකොට ඒකට අනුලෝමව අන්න සමාධියත් වර්ධනය වෙනවා. සමාධිය වර්ධනය වෙනකොට තව තව සිහියත් වර්ධනය වෙනවා. අර යුග නද්ද කියලා ප්‍රතිපදාවක් ගැන කියන්නේ මේ සමත පූර්වාංගම විපස්සනාවක්වත් විපස්සනා පූර්වාංගම සමතයක්වත් නෙමෙයි. ඒ වෙනුවට මෙන්න මේ එක කරත්තේ බඳපු ගොනු දෙන්නා වගේ මේ දෙන්නම එකිනෙකට සහයෝගය දක්වමින් ඇදගෙන යනවා. ඒක තමයි නියම ක්‍රමේ. යුගනද්ද කියන ක්‍රමයට මං හරි කැමතියි. ඈ යුගනද්ද විපස්සනාවක් එල්ලක ඉස්සර කරගත්තොත් එතනත් තවුල්. සමතයක් ඉස්සර කරගත්තොත් ඒකත් හරස් වෙනවා. ඒ දෙකම නැතුව හොඳයි. අද දවසේ භාවනාවේ ඔන්න සමතයක් වැඩෙනවා. අද දවසේ භාවනාවේ ඔන්න විපස්සනාවක් වැඩෙනවා. ඔන්න එක කරත්තේ බැඳපු ගොනු දෙන්නා වගේ මේ දෙන්නා මේ කරත්තේ ඇදගෙන යනවා. ඒක තමයි විය යුත්තේ. ඒක තමයි ක්‍රනියම ක්‍රමවේදී. අද දවසේ භාවනාව වාඩි වුණාට පස්සේ වාඩි වෙලා ටිකක් කියලා යනකොට තේරෙනවානේ මොකද මේ වෙන්නේ කියලා. අද යන්නේ මේ දිහාවට තමයි. ඒකත් ජයසිරි මංගලම් කියලා. ඔන්න ඒ පැය ගත කරා. හෙට දවසේ වාඩි වුණාම සම්පූර්ණ වෙනස් විදියකට මේක යනවා. ඒකත් හරි සුන්දරයි කියලා ඒ පැය ගත කරා. ඔන්න ඔහොම යනවා නම් මේ ප්‍රතිපදා විසින් ඒ අවශ්‍ය කරුණු සපයලා දෙනවා. කරන්න තියෙන්නේ නැවත නැවත ඇවිදින්න, සිහියක් පිටවා ගන්න, වාඩි වෙලා ඉන්න, සිහියක් පිටවා ගන්න. ඒක ගැන විශ්වාසයෙන් කටයුතු කරන්න. ඔය හොඳටම ඇති ඔය එක හුස්මක් බලන්න පුළුවන් කියන්නේ ඒ ඇති ඔය තියෙන පින. එක පියවරක් තියාගන්න පුළුවන් කියන්නේ ඒ ඇති. ඒක ගැන විශ්වාසය තියලා කරගෙන යනකොට ඉතුරු ටික ගැළපිලා එනවා. එහෙම නැත්තම් මොකද වෙන්නේ? එහෙම නැත්තම් මොකද වෙන්නේ? ඉතින් අර වදිහේ මොකක් හෝ බොරුවලක වැටිලා නිකාං අතරමං වෙලා අන්තිමට ඉතින් බලනකොට සංසාරයට තමයි ආවඩලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අන්නේ විශ්වාසයෙන් කරගෙන යනවා නම් අපි කාට කාටත් මං කියන්නේ නැහැ, මම හිතන්නේ නැහැ පිං මදි ඇති කියලා. එහෙම එකක් නැහැ. මේ ලැබිලා තියෙන අවස්ථාව ප්‍රයෝජනෙට නොගැනීමම තමයි අපේ තියෙන මාරිකම මෝඩකම. ඒ විශ්වාසය තියෙනවා නම් සතියක් දෙකක් තුනක් කරනකොට මේ ප්‍රතිපදාව ගැළපිලා එනවා. කලින් හුස්මක් විතර තමයි බලන්න පුළුවන් උනේ. දැන් හුස්ම 10ක් 15ක් බලා ගන්න පුළුවන්. පියවරක්වත් තියාගන්න අමාරුවෙන් තමයි සිහියක් බැලුවේ කලින්. දැන් ගන්න පියවර 10ක් 15ක් තියාගන්න පුළුවන්. ඒ හැකියාව නුදුරේදීම දියුණු වෙනවා පොඩ්ඩක් කරගෙන කරගෙන යන කෙනෙක්ට. ඒක තමයි ක්‍රමවේදී. අන්න එහෙම කරනවා නම් මෙන්න ආශ්‍රව ක්ෂය කිරීමේ ප්‍රතිපදාවකට ඇත්තටම බැසගත්තා. එහෙම නැත්නම් ඉතින් ඕගොල්ලෝ ඔය විවිධ වටවලලු යන්න පුළුවන්, නොයෙකුත් ක්‍රමවේද අත්හදා බලන්න පුළුවන්. කොහෙන් ගියත් මේ පාරෙන් එන්න වෙනවා. අන්න ඒක තමයි අපි කියන්නේ, කොහෙන් ගියත් මේ පාරෙන් එන්න වෙනවා. කවදාද එන්නේ කියන ප්‍රශ්නේ විතරයි අහන්න තියෙන්නේ. මේ බුද්ධ ශාසනය බැරි නම් මෙතේ බුදුන් හමු වෙලා ඇහුවත් අහයි, පැයක් සක්මන් කරන් සිහියක් පීඩවා ගන්න පුළුවන්ද? පැයක් වාඩි වෙලා ඉන්න සිහියක් පීඩවා ගන්න පුළුවන්ද? අන්න එහෙම අහයි. එදාටත් ඉතින් ආයේ ওই විදිහට මුලින් ඉඳලා පටන් අරගෙන කරගෙන යන්න වෙනවා. ඒ විදිහේ ශක්තිය ටික ටික දියුණු කරගන්න වෙනවා. අර විදිහට නොකරන්න කාරණා බොහොයි. දැන් ඊයේත් වැඩසටහනකට ගිහිල්ලා 100ක වගේ පිරිසක් ඉඳියා එතන. ඊටත් පොඩ්ඩක් වැඩිද මන්දා. මං කිව්වා පැයක් ඔන්න සක්මන් කරන්න යන්නේ. පැයක් සක්මන් කරන්න තියා සක්මනක් ගැන දන්නේවත් නැති පිරිසක් ඇත්තේ මෙතන. ඔන්න පැයක් සක්මන් කරනවා අපි අද. ඔහොම කියලා තමයි ගියේ. අනේ පැයේ විනාඩි 10ක් 15ක් යනකොට ඔන්න පොඩි පොදයක් ගැහුවා. මැස්ස දවස්නේ කළු කරලා, අහස කළු කරලා ඔන්න පොඩි පොදයක් තෙමාගෙන ගියා. ගියා විතරයි අරකින් සෑහෙන පිරිසක් අකුලගෙන ඇතුළට ගියා. ඊට පස්සේ ඔන්න තවත් ඉතුරු වුණා, තව පිරිසක් ගියේ නෑ. අර විදියට සක්මනේ මිදියා. සමහරු පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා ආපහු එළියට ආවා. එහෙම දිගට කරගෙන ගියා. ආපහු තව විනාඩි 20ක් විතර යනකොට, අර විනාඩි 40ක් විතර ගෙවෙනකොට සක්මනේ ඔන්න අව්වක් පෑව්වා. අව්වක් පෑව්වා. එතකොට අව්වට තව ටික දෙනෙක් පසු බැස්සා. සමහරු ඇස්සට පසු බැස්සා. සමහරු අව්වට පසු බැස්සා. ඉතින් අනේ එතනින්දුත් පසු බැහැලා අන්තිමට ඉතුරුනේ බොහොම සුළු පිරිසයි. ඉතින් අර අව්වයි වැස්සයි hina වෙනවා. මේ මනුස්සයා මේ සංසාර ගමනක් කෙලවර කරන්න දරන උත්සාහයක්. මේ සංසාර ගමනක් කහවර කරන්න තමයි මේ පුහුණු කරන්නේ. හැබැයි පොඩ්ඩක් පොදයක් ගැහුවානේ. ආ ඇතුළට රිංග ගත්තා. පොඩ්ඩක් අව්ව පෑවානේ, අම්මෝ කළු වෙනවා කියලා ටක් ගාලා මගහැරලා යනවා යන්න. ඉතින් ඕක තමයි වැඩේ. මම මේ කියන්නේ මේ වැස්සට දෙමුණු පමණින් නිවන් යනවයි කියලා. එහෙම දෙයක් නෙමෙයි කියන්නේ. මේ පොඩි මේ වැහි බින්දුවක් ඉවසගෙන මේ සක්මන කරගෙන යන්න බැරි නම්, මේ පොඩි මේ අව්ව පොඩ්ඩක් වැටුනහම ඒ දාඩිය පොඩ්ඩක් මහන්සිය පොඩ්ඩක් ඉවසගෙන මේක කරගෙන යන්න බැරි නම් කොහොමද මේ සංසාර ගමනක් කෙලවර කරන්නේ? ඒක තමයි වැඩේ. මේ පොඩි අසනීපයක් ඉවසගෙන ඉන්න බැරි නම් කොහොමද මේ භාවනාවක් පුහුණුවක් වඩන්නේ? අන්න ඒ හැකියාව ටික ටික දියුණු කරගත යුතුයි. මේ ඇඟේ ශක්තිය තියෙනවට නෙමෙයි. මේ ඇඟේ ශක්තිය එහෙම නෑ. නමුත් අතාරින්නේ නෑ වැඩි. දැන් මම වුණත් මේ ඔය කොම්පියුටර් රොබෝ බින්දලා, ඔය පෑන්වල පොත්වල වැඩ කර කර ඉඳලා, මේ ආයුධයක් අල්ලලා ඒ වගේ වැඩක් කරලා පුරුදු නෑ. පුරුදු නෑ. හැබැයි මේ ඇවිල්ලා මේ අවුරුදු ගණනක් පුරාවට කරනවා. තාමත් පුරුදු නෑ. ඔය පොරවක් වගේ අරගෙන දරපලනවා, කර ගැටේනවා, ඇවිල්ලා ඒකම පුපුරනවා. ආයේ පුදුම ජොලියක් තියෙන්නේ අර රිදුම් දෙනකොට. රිදුම් දෙනකොට මොකද මේ නරකක් කළා නෙමෙයි, මේ පාපයක් කරන්න හොයාගෙන ගිහිල්ලා නෙමෙයි, මේ කෙලෙස් වලින් දඟලලා නෙමෙයි, මේ දුක් ඇවිල්ලා තියෙන්නේ. ඒ විදිහේ දුකකට සාදර වුණාට කමක් නැහැ. ඒ විදිහේ දුකක් දරාගෙන මේ දේ කරගෙන ගියාට කමක් නැහැ. අන්නේ ඒ හිත තුල ශක්තිය තමයි අවශ්‍ය වෙන්නේ. එහෙම නැතුව මේ කායික ශක්තියක් නෙමෙයි එච්චරම. කායේ ශක්තිය ගැන නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. හිතේ තමයි ගැට තියෙන්න ඕනේ. මහන්සියෙන් නමුත් පැයක් ඇවිදිනවා. මහන්සියෙන් නමුත් මේ වේදනා දෙන නමුත් මේ ගත වැඩේ ඒ සිද්ධ කරනවා. මේ පොරවේ මේ පටන් ගත වැඩේ මේ දර ටික බලලා අහවර කරනවා. ඉතින් ඒ විදිහේ ශක්තියක් අවශ්‍යයි. ඒ විදිහ හිත තුල ගැටක් අවශ්‍යයි. එහෙම නැතෝ කයේ ශක්තිය තියුණු මිනිසුත් ගොඩ දෙනෙක් අපි දැකලා තියෙනවා නිකාං ඇදගෙන වැටෙනවා. මොකද හේතුව මේකෙදි පරීක්ෂා වෙන්නේ මානසික ශක්තියක්. මනස තුල මේ ශක්තිය තමයි පරීක්ෂා වෙන්නේ. කමාන්ඩෝ ට්‍රේනින් එක තියෙන කට්ටියත් මොකද්ද මේ නිස්සාරණ මෙච්චර අමාරු, මෙච්චර මේ භාවනා කරගෙන ඉන්න බැරිද කියලා ආපු කට්ටියත් අනේ මාසයක් දෙකක් කරපු භාවනාවකුත් නැහැ, ආරණ්‍ය පුරා ඇවිද බුලත්තිර කකා කකා ඉඳලා මාස දෙකකින් විතර ගිහිල්ලා කියනවා එහෙ ඉන්න රිලව්ත් අනිත් රිලව්න්ට වැඩිය සැරයි. මෙහෙ ඉන්න රිලව් ටික ගැන මේ කියන්නේ. රිලව් ටික මෙහෙම නම් අනිත් ඒවා ගැන කුමන කතාද? මොකද හේතුව අර කයේ ශක්තිය තිබුණා, කමාන්ඩෝ ට්‍රේනින් එකක් තිබුණේ. හැබැයි ඒක නෙමෙයි මෙතෙන්දි පරීක්ෂා වෙන්නේ. ඒක නිසා ඔය පෑයක් සක්මන් කරනකොට, පෑයක් වාඩි වෙලා ඉන්නකොට, මේ විදිහ ආසනීය පෑයක් ආපු වෙලාවක තමුන් දිහා පොඩ්ඩක් හැරිලා බලන්න, මම මේ ඇඟේ ශක්තිය තියෙනවට නෙමෙයි. නමුත් මේක අතහරින්නේ නැහැ. මේ පුහුණු අතහරින්නේ නැහැ. සමහර වෙලාවට නිකන් දවසකට දෙකකට අර එන ප්‍රෙෂර් එකට නිකන් අතහැරියා වගේ ගතියකුත් නිකන් මතුවෙලා එනවා. නිකන් හිතෙනවා මේ අතහැරියද කොයිද කියලා. නෑ, ආපහු දවස් දෙකක් යනකොට මෙන්න නැවතත් අර පරණ පුරුදු පාරෙම තමයි. ආයේ තව ප්‍රශ්නයක් එනවා. පොඩි වංගුවක් ගහන්න වෙනවා. ආ ආයේ අතහැරියද කොයිද? දැන් නම් ඒ අදහස නැද්ද කොයිද කියලා හිතෙනවා. අනේ ආපහු සතියක් හමාරක් යනකොට බලනකොට පරණ පුරුදු පාරෙම තමයි. අන්න ඒ විදිහට ටික ටික විශ්වාසයෙන් කරගෙන යන්න පුළුවන් නම්, නොසැලී කරගෙන යන්න පුළුවන් නම්, අන්න ඒ හැකියාවක් තුළින් තමයි මෙන්න මේ ආශ්‍රවයන් ෂෙයා කිරීමක්, මේ වගේ මේ සංසාර ගමනක් කෙලවර කිරීමක්, මේ වගේ දෙයක් අපිට ලං කරගන්න වෙන්නේ. එහෙම නැත්නම් ඉතින් අර නිකන් අර මෝඩ චූන් එකක් පොඩ්ඩක් අරගෙන ඉතින් අහවර කරන්න පුළුවන්, ඒක එච්චර ලොකු ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒක නිසා මේ භාග්‍යතුන් වහන්සේ මෙතන කාමාශ්‍රවයන් ෂෙයා කිරීමක් ගැන, අවිද්‍යාශ්‍රවයන් ෂෙයා කිරීමක් ගැන, භවආශ්‍රවයන් ෂෙයා කිරීමක් ගැන කියනවා. ෂෙයා වෙන්නේ කොහොමද, ෂෙයා කරන්නේ කොහොමද? ඔන්න ඒ කී විදිහේ නොසැලෙන ප්‍රතිපදාවක් තුලින්. නොසැලෙනවා කියන්නේ මේ පොඩි පොඩි අතපසු වීම ගැන නෙමෙයි, ඒ වෙනුවට දීර්ඝකාලීනව නොසැලී කටයුතු කරනවා. එහෙම නැත්නම් අර භාග්‍යතුන් වහන්සේ කියන්නේ මේ අත් නොහැර මේ විදිහේ කය පිළිබඳ සිහියක් පුරුදු කරන්න කියලා, අත් නොහැර කායගත සතියක් පුරුදු කරන්න කියලා. ඒ අත් නොහැර කියන වචනේ අදහස තමයි මේ එක දිගට කය සිහිය තියෙන්න ඕනේ නෑ. ඒ වෙනුවට නැවත නැවත උත්සාහය අත් නොහැර මේ කායගත සතියක් පුරුදු කරනවා. එක දිගට කය සිහිය තියෙන්නෙත් නෑ. දැන් පහුගිය දවසක වැඩසටහනකට ගිහිල්ලා මේ රාජ්‍ය ආයතනවල ඉතින් ටිකක් පොරවල්නේ අප්පා, ඒකනේ නැකිලා අහනවා මෙන්න මේ විදිහේ ප්‍රශ්නය. මොකද්ද දැන් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිව්වා මේ දවසකට හුස්ම 10000ක්, මේ හුස්ම 20000ක් වගේ වැටෙනවා කුවා. පතුලේ පියවර 10000ක් වගේ අපි ඇවිදිනවා කුවා. මේ විදිහට ටිකක් සිහිය පිටවා ගන්න උත්සාහයක් ගන්න කියලා ඔබ වහන්සේ කිව්වා. හැබැයි හාමුදුරනේ දැන් මම මේ අදම තමයි මේ වැඩසටහනට සම්බන්ධ වුනේ. මම මේ කලින් දන්න කෙනෙකුත් නෙමෙයි. මට මතුවන ප්‍රශ්නයක් මොකද්ද? දැන් ඔබ වහන්සේ කියන විදිහට හුස්ම ඔක්කොම අල්ල ගන්න ගියොත්, මේ 10000 20000 මල්ලන්න ගියොත්, පියවර 10000 මල්ලන්න ගියොත් අපිට වෙන වැඩ කටයුතු කරගන්න බැරුව යනවනේ කියලා අන්න ප්‍රශ්නයක් අහනවා. ඉතින් මං කිව්වා ඔය ප්‍රශ්නේ නිකන් වැඩි ගණන් ගන්න නැති ස්වරූපයෙන් තමයි මං උත්තර දුන්නේ. මොකද හේතුව ඔය ප්‍රශ්නේ අහන්නෙම ඔය වැඩේට බහැපු නැති කට්ටිය. ගොඩ ඉඳලා පීනන්න සැලසුම් අඳිනවා. ඉතින් අමුතු අමුතු ප්‍රශ්න මතුවෙනවා එහෙම සැලසුම් කරනකොට. ඉතින් හරිනේ. ඒකින්ද ප්‍රශ්නෙට උත්තර දුන්නේම ඩෝන්ට් කියා. ප්‍රශ්නේ නිකන් වැඩි ගණන් ගන්නේ නැති ස්වභාවයෙන්ම තමයි උත්තර දුන්නේ. එතනත් ලොකු පණිවිඩයක් තියෙනවා. ඊට පස්සේ මං කිව්වා දැන් ඔය නොකරපුම කෙනෙන්නේ ඔය කතා කරන්නේ. නොකරපුම කෙනා එක හුස්මක්වත් අල්ලන්නේ නැහැ. එක පියාරක්වත් තියාගන්නේ නැහැ. මේ විදිහට සිහියක් පිහිටවන්නේ නැහැ. ඊට පස්සේ දැන් ඔය කතා කරන්නේ කේවල පරිසුද්ධයක්. පර්ෆෙක්ට් මේ දේ කරන්න ඕනේ. තියෙන හුස්ම ඔක්කොම අල්ලන්න ඕනේ. පියවර ඔක්කොම අල්ලන්න ඕනේ. එහෙම එකක් අපි කියන්නේ නැහැ. කවදාවත් මේ ලෝකේ කේවල පරිසුද්ධියක් ගන්න බෑ. දිගටම සිහිය තියන්න බෑ. සිහිය බිඳෙනවා. අපි කියන්නේ මේ 10000ක් පියවර තියනවා නම් 100ක් හමාරක් අල්ල ගන්න බලන්නකෝ දවසට. 20000ක් හුස්ම වැටෙනවා නම් 200ක් විතර අල්ල ගන්න බලන්නකෝ දවසට. අපෝ ඒ හොඳටම ඇති. එහෙම තමයි පුහුණුව කළ යුත්තේ. එහෙම නැතුව හිතනවාද මේ හුස්ම ඔක්කොම අල්ලන්න පුළුවන් කියලා. එයාට මේ බය හිතිලා තියෙන්නේ මේ හුස්ම ඔක්කොම ඇල්ලුවාම ඉතුරු වැඩ ටික කරගන්න බැරුව යනවනේ. එනේ හුස්මෙමනේ සිහිය තියෙන්නේ, වෙන වැඩකට අවධානයක් ගන්න බැරුව යනවනේ. ඒ ප්‍රශ්නේ මේ අහන්නේ. ඉතින් ඔය අර ගොඩ ඉඳලා පීනන්න සැලසුම් කරනකොට මතුවෙන ප්‍රශ්න. ප්‍රශ්නේ වුණත් වැඩි ගන්න හොඳ නැහැ ඇඟට. උත්තර දෙන්නම ඕනේ. ඔය වැඩක් නැති ප්‍රශ්නයක් කියන අර්ථයෙන් තමයි උත්තර දෙන්න ඕනේ. මොකද හේතුව මේ පුරුදු කරලා නෙමෙයි ඔය කියන්නේ. පුරුදු කරන මනුස්සයට තේරෙනවා මෙහෙම හුස්ම තියුණාට අල්ලන්න බෑ. අල්ලන්න කිව්වෙත් නැහැ. එහෙම අල්ලන්න කියන්නේ නැහැ. හුස්ම 20000ම අල්ලන්න කියන්නේ නැහැ. ඒ වෙනුවට හුස්ම 200ක් අල්ල ගන්නකෝ දවසට. ඒ ඇති. පියවර 200ක් අල්ල ගන්නකෝ දවසට ඒ ඇති. ඒක තමයි ප්‍රායෝගික ක්‍රමේ. එහෙම නැත්නම් අර මොකද්දෝ නිකන් අර සුඛාවතියක් වගේ දුක නැති ප්‍රශ්න නැති ලෝකයක් ගැන හිතනවා. හුස්ම ඔක්කොම බලන්න පුළුවන් දවසක් ගැන හිතනවා. එහෙම දවසක් එන්නේ නැහැ කවදාවත්. එහෙම එන්නේ නැහැ. සිහිය වුණත් එහෙම දිගට පවත්වන්න බෑ. ඒ වෙනුවට සිහිය පුරුදු කරන කෙනෙක් තේරෙනවා සිහියේ තභාවයක් තියෙනවා. සිහියේ තභාවයක් තියෙනවා. ඒක තේරෙන්නේ කාලයක් තිස්සේ පුරුදු කරනකොට. අන්න ඒ සමබරතාවයක් තමයි අපි මේ ලං කරගන්න කියන්නේ. ඒ සමබරතාවය තියෙනවා නම් මේ විභාගය අපි පාස්. අර තියෙන්නේ ඔය Pareto principle කියලා 80-20 rule කියන්නේ. ඒක කියන්නේ 20% of actions will give you 80% of results. හරි. 20%ක් දේවල් 80%ක් ප්‍රතිඵල දෙනවා. ඕක හරියටම 80-20 කියනටත් වැඩිය සමහර වෙලාවට මේක 90-10 වෙනවා. සමහර වෙලාවට 30-70 වෙනවා. ඔන්න ඔහොම තමයි යන්නේ. ඒ කියන්නේ 10%ක් දේවල් 90%ක් ප්‍රතිඵල දෙනවා. එහෙම නැත්නම් 30%ක් දේවල් මේ විදිහට 70%ක් ප්‍රතිඵල දෙනවා. ඔන්න ඔය විදිහේ අදහසක් එතන තියෙන්නේ. එතකොට ඔය ඔය ඕකේ ඔය අදහස හොඳයි. මේ විදිහට මේ සියල්ල අල්ලන්නේ නැහැ අපි. ඒ වෙනුවට මෙන්න මේ වැදගත් 20%ක් දේවල් අල්ලගත්තොත් එතනම 80%ක් ප්‍රතිඵල. එතකොට විභාගේ පාස් ඉවරයිනේ. ආයේ එතනින් එහාට මොනව කල්පනා කරන්නද? එතනින් එහාට කාටද ප්‍රතිඵල ඕනේ? එහෙම වුණනම් ඉතින් පිස්සු තමයි. නෑ එහෙම එකක් නෑ. එහෙම ඕනේ නෑ. මේ වෙනුවට මෙන්න මේ අවශ්‍ය ටික කරගත්තාම ඉතුරු ටික ඉබේම ප්‍රතිඵල ඇවිල්ලා. ඉතුරු 80% කොච්චර කරත් අනේ කොහොම කරත් සියල්ල සම්පූර්ණ කරත් ගන්න පුළුවන් 20%ක් ප්‍රතිඵල විතරයි. ඉතින් ඔන්නඔහම යථාර්ථයක් මේ පුහුණුවක් තුළ භාවනාවක් තුළ උනත් තියෙනවා. ඒ අදහසින් කරගෙන යනවා නම් අපි හරිම ප්‍රායෝගිකයි. එහෙම නැත්නම් අර කවදාවත් නොවෙන කවදාවත් ලං කරගන්න බැරි අමුතු සුරංගනා ලෝකෙක ජීවත් වෙන්න අමුතු සුරංගනා ලෝකෙක අර කේවල පරිසුද්ධියක් හොයන්න හදන සැලසුම් ඕවා. ඒක නිසා මේ විදිහේ ප්‍රශ්නයක් ඇහෙනකොටම තේරුම් ගත යුතු තමයි. ඒ තේරෙන්නේ නැති හින්දා ඔය අහන්නේ. පුරුදු කරලම නැති හින්දා ඔය අහන්නේ. ඒ වගේ කෙනෙක් අපි කියනවා මේ ඔක්කොම හුස්ම අල්ලන්නේ නැහැ. ඒ නොර ටිකක් අල්ලගන්නකෝ. ඒ ටික ඇති. ඒකෙන් මේක ගොඩ යන්න පුළුවන්. ඔක්කොම පියවර අල්ල ගන්න ඕනේ නැහැ. ටිකක් අල්ල ගන්නකෝ. ඒ ටික ඇති. ඒකෙන් මේ වැඩේ අහවර කරන්න පුළුවන්. අන්නේ අර්ථෙන් නැවත නැවත යෙදුනොත් කටයුතු කරොත් අන්න එහෙම යෙදෙන කෙනෙක්ට කටයුතු කරන කෙනෙක්ට තමයි මෙන්න මේ බුදුරජාණන් වහන්සේ මෙතන සඳහන් කරන අන්න අර දෙවනි කොටස. දෙවනි කොටස මොකද්ද මේ? විප්පමුත්තෝ නිරූපදී ක්ලේශයන්ගෙන් විශේෂයෙන් මිදුනා වූ ධාරේති අන්තිමං දේහං. අන්තිම දේහය දරන්නා වූ චෙත්තා මාරං සවාහිනි. සේනාව සමගම මාරයා සිඳිනා ලද අන්නේ මුනිවරයෙක් ගැන කතා කරනවා. ඒ මුනිවරයෙක් ගැන කතා කරනවා. ඒ හැකියාව දිනු කරගන්න පුළුවන් වෙන්නේ අන්නේ ඒ විදිහට කටයුතු කරන, ඒ විදිහට පුහුණු වෙන කෙනෙක්ට. ඒක තමයි ක්‍රමවේදේ. අන්න එහෙම ටිකෙන් ටික කරගෙන යනකොට, ටිකෙන් ටික පුහුණු වෙනකොට අන්න මොකද වෙන්නේ? ටික ටික තේරෙනවා මෙන්න මේ දෙවැනි කොටසට මේ ආශ්‍රවයන් ෂෙයා කිරීම නිසා ලැබෙන විවේකෙට, ඒ ස්වභාවයට මම ටික ටික ලං වෙනවා, ආසන්න වෙනවා කියලා. ඉතින් ඒක තමයි ක්‍රමවේදේ. ඒකයි මේ නැවත නැවත මේ ආශ්‍රවයන් ගැන කියලා, මේකෙන් මිදෙන ආකාරය, මේක කොහොමද පුහුණුවකට හසු කරගන්නේ කියලා මේ පැහැදිලි කරන්න උත්සාහ ගන්න. එහෙම කරන පැහැදිලි කිරීමක් තුළින් අන්න කෙනෙක් ටිකෙන් ටික මේ පුහුණුවක් සිද්ධ කරොත්, මේ විදියට කටයුතු කරොත් අන්න ටික ටික මේ දේ තමුන් තුළින් ක්‍රියාවත් වෙනවා. මේ විදියට මේ භාග්‍යතුන් වහන්සේගේ ප්‍රතිපදාව සාර්ථකයි කියලා අපි අපිටම දැනගන්න පුළුවන්. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. දැන් මේ පහුගිය දවස්වල ක්‍රියාත්මක වෙච්ච මේ බුද්ධ රශ්මි, ඔය සතිමත් බව වැඩසටහන ගැන කතා කරනකොට ඒගොල්ලෝ පොඩි වීඩියෝ එකක් හදලා තියුණා. අපි නෙමෙයි ඒගොල්ලෝ හදලා තියුනේ, ඒ ආයතන වලින්, රාජ්‍ය ආයතන වලින්. එතකොට ඒකේ කියනවා මේ සම්මා සතියක් පුරුදු කළා අපි මේ විදියට මේ හිත නිවාගමු කියලා ඔන්න විදිය අදහසක් ඉදිරිපත් වෙනවා. එතකොට සම්මා සතියක් ගැන තමයි එකපාරට කතා කරන්න. එතකොට අන්න පහුගිය දවස් දෙක තුනකම වැඩසටහන් කීපයකම මම කිව්වා ඔය දැන් ඕගොල්ලෝ පුරුදු කරේ යන්තම් සතියක්. ඒ යන්තම් සතියක් පුරුදු කරා. අර නිකන් මේ සිහියක් නොතිබුණම දන්නේම නැති තත්වයක ඉඳලා ඔන්න දැන් යන්තම් සිහිය පිහිටවා ගත්තා. සිහිය පෙරටුකොට බැලුවා. ඒ බලන සිහියට හුස්මක් දෙකක් අහු වුණා. පතුලක් දෙකක් වදින බව දැනුණා. අන්න ඔය යන්තම් සතියක් තමයි පුරුදු කරේ. යන්තම් සතියක් පුරුදු කරේ. සම්මා සතියට යනවා කියන්නේ මොකද්ද? ඕක නැවත නැවත කාලයක් තිස්සේ කරගෙන යා යුතුයි. සතිය අර විදියට නවපොලක සඳහන් වෙනවා. ටිකෙන් ටික ටිකෙන් ටික වඩන කෙනෙක්ට අන්න ඒ සිහියේ පරිණාමයක් පරිවර්තනයක් දැක ගන්න පුළුවන්. නැතු කෙලින්ම ගිහිලා සම්මා සතියට පැරිසුට් එකකින් බාන්න ඉඳියා නේද? කවදාවත් නොවෙන වැඩ ඕවා. කවදාවත් නොවෙන වැඩ. මොකද හේතුව මේ ක්‍රමානුකූලවනි මේක වර්ධනය වෙන්නේ. මේ යන්තම් සතියක්වත් නැති කෙනෙක් කොහොමද සම්මා සතියක් ගැන කතා කරන්නේ? ඒක තමයි වැඩේ. දැන් පහුගිය දවසක කෙනෙක් ආවා, මේ අලුතෙන් ආපු කෙනෙක්. මේ දැන් ලියාපදිංචි වෙන්න ඇවිල්ලා කොලේකුත් අරගෙන. අනේ කුටිය වටේ කැරකෙන දොර හොයාගන්න බැලුවා. දොර හොයාගන්න බැරුව මම බැලුවා. දැන් මේ මනුස්සයා වටයක් ගියා. දොර හොයාගන්න බෑ. තව වටයක් ගියා. දොර හොයාගන්න බෑ. අන්තිම වෙන ජනේලකින් තට්ටු කළා. දැන් ඉතින් මේකට කියලා දෙන්න එපා සිහිය. ඒකනේ වැඩි. සෙල්ලම් නෑ බැලුවාමනේ. සෙල්ලම් නෑ. කොහොමද මේ අර නිකන් කුටිය වටේ කරකිලා දොර හොයාගන්නවා වගේ මේ ඇවිදින ගමන් පතුල හොයාගන්නේ කොහොමද කියන එකද? සෙල්ලම් නෑ. මේ කුටිය වටේ කරකිලා කරකිලා දොර හොයාගන්න බෑ වගේ මේ වාඩි වෙලා ඉන්න වෙලාවට මේ හුස්ම හොයාගන්න එක ලේසි නෑ බැලුවාම. එහෙමනේ අපි කවුරු කවුරුත් පටන් ගන්නෙ. කමක් නෑ එහෙම පටන් ගන්න. හරි ටිකෙන් ටික ටිකෙන් ටික අන්න හුස්මක් දෙකක් තුනක් පියවරක් දෙකක් තුනක් ওই විදිහට සිහිය පිහිටවාගෙන යනකොට අන්න ක්‍රමානුකූලව මේ දේ වර්ධනයක් ක්‍රමානුකූලව මේ දේ දියුණුවක් අපිට දැක දැනගන්න පුළුවන්. ඒක තමයි මේ ප්‍රායෝගික ප්‍රතිපදාව. එහෙම නැත්තම් වෙනස් විදියක නිකන් අමුතු මැජික් එකකින් මේ ගමන යනවා කියලා හිතනවා නම් ඒක මේ ප්‍රායෝගිකව යෙදෙන ප්‍රතිපදාවක්වත් සාර්ථක වෙන ප්‍රතිපදාවක්වත් නෙමෙයි. මේ වෙනුවට මොකද්දෝ නොවන වැඩක් සඳහා නොකෙරෙන වෙදකමක් සඳහා අපි හේතු කාරණා හොයනවා වගේ. එතනයි වැඩේ. භාග්‍යතුන් වහන්සේ එහෙම ප්‍රමාදයක් දේශනා කරන්නේ නැහැ. මේ අප්‍රමාදය කියන වචනේ මේ ශාසනයේ ලොකු බරක් තබපු වචනයක්. එහෙම බරක් තබපු වචනයක්. එතකොට ඒ අප්‍රමාදය ගැන කියනකොට කියනවා මේ සත්තුන්ගේ අඩි සලකුණු සියල්ල මේ හස්තිපාද ඇතාගේ අඩියෙන් වහන්න පුළුවන් වගේ මහණෙනි මේ ශාසනයේ යම්තාක් ධර්මයක් තියනවාද මේ සියල්ල මෙන්න මේ අප්‍රමාදය කියන වචනෙට යට වෙනවා කොටු කරන්න පුළුවන්. එතකොට ඒ විදිහේ වටිනාකමක් අප්‍රමාදයට දීලා තියන්නම හේතුව තමයි මෙන්න මේ පමාදයට වැටෙන්න ඉඩ තියෙනවා. හොඳ අල්ලගත්තොත් වඩා හොඳට යන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා හැම වෙලේම මීට වැඩිය වටිනා දෙයක් හම්බුනොත් මම ඒ දෙයට ගමන් කරනවා. ඒ දේ මම දරාගත යුතුයි කියන අදහසින් වැඩ කටයුතු කරන්න ඕනි. විශේෂයෙන් මේ වෙසක් සමරන කාලයක වගේ ඒක මතක් කරගන්න වටිනවා. මොකද අප්පා මේ වෙසක් කියලා තියෙන්නේ විවිධ අටමංගල්ලනේ. පාරක බැලුවාම වෙසක්ද මේ කියලා සැකයක් මතුවෙන්න පුළුවන්. බුදුහාමුදුරුවන්ට තැඬෙනවා ඇති මේ දිහා බලා ඉන්නකොට ධානිය හැට. මොකද හේතුව මේ මිනිස්සු කරන විකාර. විකාර කරන්නේ මොහොමද? අර මේ භාග්‍යතුන් වහන්සේ ඉස්සරහින් තියාගෙන මේ වෙසක් සමරනවා. පාර පුරාවට වෙස් මුණු දාගෙන විසිල් ගහගෙන හොන් ගහගෙන බීගෙන දඟලගෙන බයිසිකල් පැදගෙන ගිහිල්ලා කී දෙනෙන් නම් අබ්බගත වෙනවද? කී දෙනෙන් නම් ජීවිතේ නැති කරගන්නවද? ඈ ඕක තමයි වැඩේ. ඒක තමයි ඒගොල්ලන්ගේ සැමරුම. ඉතින් දන්සල් දීදී ඕ වගේ කල් ගෙවනවා. ඉතින් හොඳයි, මුකුත් නැතුවට වැඩිය හොඳයි. නමුත් ඔయిత වැඩිය වටිනා පණිවිඩයක් ඔయిత වැඩිය වඩා හොඳක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒකට ගියේ නැත්තම් අන්න පමාදෙට වැටුණා. අර රහණ මිටි කතාව වගේ තමයි නේ. හනමිටිය කරගහ ගන්නවා. මුලින් හනමිටිය වටිනවා. නමුත් ඊට පස්සේ හන නූල් හම්බ වෙනවා. අර විදිහට රෙදි හම්බ වෙනවා. රිදි හම්බ වෙනවා. රත්තරන් හම්බ වෙනවා. එතකොට තව දුරටත් හනමිටිය කරගහගෙන ඉන්නවා නම් කියනවා නම් මම මේ මෙච්චර කාල අමාරුවෙන් ඔසෝගෙන ආපු දරාගෙන ආපු හනමිටිය මේක මට අතාරින්න බෑ. රත්තරන් හම්බුණත් අතාරින්න බෑ කියනවා නම් අන්න හනමිටියට ඉමෝෂනල් ඇටැච්මන්ට් එකක් තියෙනවා කියලා තමයි ඔය කියන්නේ. දැන්ටත් එහෙම සෑහෙන අපි කියනවනේ මේකට මට අමුතු ඉමෝෂනල් ඇටැච්මන්ට් එකක් තියෙනවා ඒක නැතුව මට ඉන්න බෑ කියලා කියනවා. ඒ තමයි කියන්නේ. දොඩි ඉතින් හනමිටිය කරගහගෙන ඉන්නවා. අන්න වඩා හොඳ හම්බුණා වඩා හොඳට ගියේ නෑ. ඉතින් මොකද කරන්නේ? පමාදයට වැටුණා. පමාදයට වැටුණා. එහෙම පමාදයක තමයි ගොඩ දෙනෙක් කල් ගෙවන්නේ. ඒකයි ඔය ඔය සමරණ වෙසක් අපිට ඔච්චර වයි වර්ණ විදියට පේන්න හේතුවත්. නැත්තම් ඕක ඇති දෙයක් නෑ, ඔය බලන දෙයක් නෑ. ඕක නියම සැමරීම නෙමෙයි. නමුත් ඒකට අච්චර ආකර්ෂණයක් යන්නේ, ඒකට එච්චර ජනප්‍රියත්වයක් තියෙන්නේ අපි අන්න පමාදයට වැටිලා නිසා. පමාදයට වැටිලා නිසා. එහෙම නැත්තම් ඔය වටිනාකම් නෑ. දැන් පවුගේ දවසක කෙනෙක් අහන ස්වාමීන් වහන්සේ වෙසක් සමරනවා කියලා නිස්සරණවනේ මොකද කරන්නේ? අර වන්දනාවේ පහන් ටිකක් පත්තු කරනවා නම් හැබෑව. වැඩිපුර පහන් කීපයක් පත්තු කරන වෙසක් දවසට. අර කොහෙදෝ තියෙන කබඩේක තියුණු බෞද්ධ කොඩියක් දෙකකුත් එතන එල්ලන බව හැබෑව. ඊට වැඩිය මොනවා හරි ඔබ වහන්සේලා කරනවද වෙසක් වෙනුවට? වෙසක් වෙනුවෙන් කියලා අහනවා. ඒතර මං කිව්වා නෑ. නෑ මුකුත් කරන්නේ නෑ. අර විදියට නිකන් වෙනදාට වැඩිය පහන් දෙක තුනක් පත්තු කරනවා. කවුදෝ අර කොඩියකුත් එල්ලනවා. එච්චර තමයි අපි කරන්නේ. එච්චර තමයි අපි කරන්නේ. අපි ඒ විදිහේ නොකිරීමක් තුලින් සුවිශේෂ වෙලා තියෙනවා. අනිත් හැමෝම කරනවානේ. අපි නොකර ඉඳීම තුලින් අපි සුවිශේෂී. මොකද හේතුව අන්න බුදුරජාණන් වහන්සේ ඔය විකාර ගැන නෙමෙයි කිව්වේ. මේ වෙනුවට කිව්වේ මොකද්ද? මෙන්න මේ අප්‍රමාදී වෙන්න, මේ අවස්ථාව ගිලිහිලා යන්න දෙන්න එපා. දැන් වැඩේ කියන්නේ මේ නිස්සාරණේ අපි හිතමුකෝ මොනවා හරි කරන්න ගියා කියලා. ඒ හරියන්නේත් නැහැ. ඒ හරියන්නේත් නැහැ. මොකද හේතුව අර නිකන් අර පරණ තියෙනවනේ මොමෙන්ටම් එකක්. අර කවුදෝ කෙනෙක් ඇවිල්ලා එකපාරක් මහ කොඩි ගොඩාක් දාලා වෙසක් දවසේ උදේ ඉඳලා මහන්සි වෙලා කොඩි ගොඩාක් දාලා වන්දනාව පුරාවට බුදුමැදුර පුරාවට සරසලා ගිහිල්ලා අනේ හවස ඇවිල්ලා බලනකොට රිලව් ටික ඇවිල්ලා ඔක්කොම කඩලා 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 දාලා ගිහිල්ලා ඒගොල්ල තමයි මෙහි ස්ටෑන්ඩඩ් එක මේන්ටේන් කරන්නේ. රිලව් රිලව් ටිකට තියෙනවා ඒ වගේ කීම. රිලව් දන්නවා මෙහෙම ලනම්මනම් වැඩ කරන තැනක් නෙමෙයි. ආ ඒ වටෙන්න එපා කියලා උන් කියනවා. උන් කියනවා. හරි අර ක්වලිටි චෙක් කරන්නේ ඒගොල්ලෝ තමයි ඇවිල්ලා. ඉතින් ඒක හොඳයි අප්පා. නැත්තම් මොකද වෙන්නේ? අර පරණ පුරුදු අර ගවරැල වගේ අර සැමරුම් වලට යන්න පුළුවන්. අපි කරන්නේ මොකද්ද? සමරන් නැතුව තමයි අපි සුවිශේෂී වෙන්නේ. හැමෝම සමරන, අපි සමරන් නැතුව ඉන්නවා. මොකද හේතුව? ඊට වැඩිය සමරුමක් අපි දැනටම සිද්ධ කරන නිසා භාග්‍යතුන් වහන්සේ අගය කරන ඒ ප්‍රතිපදාවේ අපි යෙදිලා ඉන්න නිසා. ඒ වගේම තමයි කටින. දැන් සාමාන්‍ය ඔය පිට රටක ඉන්න කෙනෙක් එහෙම පන්සල කියලා අඳුනන්නේ නිකන්, බුද්ධාගම කියලා අඳුනන්නේ නිකන් කටින පින්කමනේ. ඔය ෆස්ට් ජෙනරේෂන් ශ්‍රී ලංකන්ස්ලා එහෙම නිකන් නේද පිට රටක ගියපු ඒගොල්ලෝ? අර මේ ලංකාවේ කතන්දර දැකලත් නැහැ, අදාළත් නැහැ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ දහම විදියට අඳුරන්නේ මොකද්ද? අන්න මේ කටින පින්කමක් තියෙනවා මේ පන්සලේ අවුරුද්දකට සැරයක්. ඒකට අපි ගිහිල්ලා මේ විදියට හොඳට ක්‍රියාශීලීව සම්බන්ධ වෙනවා. ඒක තමයි මේ දහම. ඒක තමයි මේ දහම. ඉතින් ඒකෙන් තමයි බි අවුරුද්දම දුවන්නේ. ඒකෙන් තමයි ලයිට් බිල් ටික ගෙවා ගන්නෙ. ඒකෙන් තමයි වැඩ කටයුතු ටික කරගන්නේ. ඒක තමයි වැඩේ. ත්‍රේයින් පිට දෙයක් අදාළත් නැහැ. ඒයින් පිට දෙයක් දන්නෙත් නැහැ. මේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ මේක තමයි. එහෙම තමයි හිතාගෙන ඉන්නේ. එහෙම තමයි වැඩ කටයුතු වෙන්නේ. අපි මොකද කරන්නේ? අපි කටින නැහැනේ. නෑ. කටිනයක් නැති ඒකම තැන කියලා තමයි ලොකු සයන්ස කියන්නේ. කටිනයක් නැහැ, කටින පූජා නැහැ, ඒව නැහැ, නදාල් නැහැ. ඒ වෙනුවට අන්න මේ 365 දවස් පුරාම යෙදෙන කරන පුහුණුවක් තියෙනවා. ඒ කැපවීම කරලා තියෙනවා. අන්න ඒ කැපවීමෙන් ඉන්නවා නම් මං හිතන්නේ අපි පමාදයට වැටේ කියලා. ඒ බැල්ම තියෙනවා නම් මං හිතන්නේ අපි පමාදයට වැටේ කියලා. භාග්‍යතුන් වහන්සේත් අන්න මේ වගේ දේශනා වලින් නැවත නැවත මේ මතක් කරන්නේ ඔය දේ තමයි. මේ විදිහේ පුහුණුවක යෙදුනොත් මේ විදිහ ආශ්‍රයයන් සේව කරොත් අන්න ඒ තැනැත්ත තමයි මුනිතෙම. ඒ තැනැත්ත තමයි මේ පුහුණුවට බැසගත මේ පුහුණුව කරපු මේ ශාසනය හොබවන කෙනා. මේ ශාසනය හොබවනවා කිව්වහම නිකන් මේ ගිහිල්ලා ඔය නිකන් උත්සව කිරීම තුළින් මේ විදියට පෙරහැරවල් කිරීම තුළින් එහෙම හොබවන්න බෑ මේ ශාසනේ. ඒ වෙනුවට කෙනෙක් පැයක් භාවනා කළා, පැයක් වාඩි වෙලා ඉඳලා, පැයක් ඇවිදලා මේ විදිහේ ප්‍රතිපදාවක් වඩනවා නම්, ඒ විදිහ අත්දැකීමක් ගොනු කර ගන්නවා නම් අන්න ඒ තැනත්ත තමයි මේ ශාසනේ හොබවන්නේ. ඌට වැඩිය කවුද අප්පා ඉන්නේ පොරවල්? එහෙම කවුරුත් නැහැ. එහෙම කවුරුත් නැහැ. එහෙම කට්ටිය නැහැ. දැන් ඊයේ කෙනෙක් කියනවා මම මේ වැඩසටහනට පළවෙනියට සම්බන්ධ වුණේ. මට පේනවා මේ ලොකු භාවනානුයෝගී පිරිසක් මෙතන ඉන්නවා. මම හැබැයි මෙතෙන්ට ආධුනිකයි. එහෙම තමයි යාගේ රචනෙ ලියලා තියෙන්නේ. මම කෝ කවුද කියන්නේ මේගොල්ලෝ භාවනා කරනවා කියලා? ඔය හෝල් එක පුරවන්න නිකන් මේ එදා කෑම වේලට අරන් ආපු කට්ටියන් මේ ඉන්නේ. ඉතින් සමහරුන්ගේ මූණ නිකන් ඇද වෙලා ගියා, කළු වෙලා ගියා. මොකද මේ අපි මේ එදා දානේ වේල ගෙදෙන්නම් කියලා පොරොන්දුව පිට මේ හෝල් එක පුරවන්න ආපු කට්ටියක්ලු. එහෙම පිරිසක් තමයි අප්පා ඉන්නේ වැඩිය. ඕක සැක තියන්න එපා. නිකන් වට වෙලා හොඳට ආගෙන කන් දල්වාගෙන ඉන්නවා. අන්තිමට බලන්න මේ එදා ඇවිල්ලා වාඩි කරපු සෙට් එකක්. හරි. අර බුදුරජාණන් වහන්සේ පිරිසක් වට කරගෙන දහම් දේශනෝ. හැමෝම දල්වාගෙන ඉන්නවා. ස්කන් දල්වගෙන අහගෙන ඉන්නවා. අර කොහෙදෝ යන මිනිස්සෙක් ඇවිල්ලා බලනවා මේ ආහාර ටිකක්වත් ගන්න තියෙන තැනක්ද? අනේ බලනකොට මේ ආහාර නෑ. මෙතන මේ බවත් ගෞතමයන් බණ කියනවා. අනේ ඉතින් ආපු එකේ කන්න නැතුව මොකද මමත් බණ ටිකක් අහලා ගියොත් හරි කියලා පොඩ්ඩක් වාඩි වෙනවා. අනේ බලනකොට අර ඉන්න ඔක්කොම පිරිස පැත්තක භාග්‍යතුන් වහන්සේ මේ ධර්ම දේශනාව ඉලක්ක කරන්නේ අර අර තැනත්තට. මොකද අර වාඩි වෙලා ඉඳියට තේරෙන්නේ නෑ. කන් දල්ලගෙන අහගෙන ඉන්නවා. නිකන් මම තමයි මේ ශාසනය හොබවන්නේ. අපි මේ විදියට මේ 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 පෙරහැර සංවිධානය කරනවා. අපි මේ විදියට කටයුතු කරනවා. මෙච්චර අවුරුදු ගාන නැසිවුරු පොරන් ඉන්නවයි කියලා ලොකුවට කියන අන්තිමට මේ හාමුදුරන්ටවත් නැති දෙයක් තමයි මේ ශාසනය. හාමුදුරන්ටත් අන්න ලං කරගන්න බැරි වෙච්ච අයිතිවාසිකමක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් එහෙව් දෙයක් අපි සමහර විට මේ සරලව පුහුණු කළා, පෑද් දෙකක් අර විදියට පුහුණු කරලා අන්නේ අපිට අත්දැකීමක් ගොනු වෙනවද? ඒ අත්දැකීම තුළින් මේ විදිහ දිගට දිගට භාවනාවක් පුහුණුවක් කරනවද? ඒක තුළින් අන්න ඉබේම මේ ශාසනයේ උරුමකාරයන් බවට, මේ ශාසනයේ හොබවන කෙනෙක් බවට අපි පත් වෙනවා. එහෙම නැතුව අර බාහිර ලෝකේ ඒ සම්දර්ශන වලින් නෙමෙයි ඒ දේ සිද්ධ වෙන්නේ. යමෙක් පුහුණු කරාද, පුරුදු කරාද, මේ හිත තුළ මේ අත්දැකීම ගොනු කරාද, අන්න ඒ තැනට තමයි නියම ශාසනයේ හොබවන තැනැත්තෙක් බවට පත් වෙන්නේ. එහෙම නැතුව අර පැල් බැඳගෙන වැඩ කරගෙන ඉන්න කට්ටිය නොවෙන්න පුළුවන්. අන්තිමට අර වරුවට ආපු මිනිස්සයා, අර කෑම හොයාගෙන ආපු මිනිස්සයා වැඩේ කරගෙන අහවර වෙන අනිත් කට්ටිය තාම ප්‍රතජන. තාම ඒ කට්ටිය භාවනාවේ අයනු ආයනු කියලවත් නැහැ. ඉතින් ඕක තමයි වැඩේ. ඕක තමයි යථාර්ථය. ඉතින් මොකද කරන්නේ? හරි අසාධාරණයි. හරිම අසාධාරණයි. කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ විදිහේ දෙයක්, ඒ විදිහේ දහමක් තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. ඉතින් අපි බලමු අපේ අපේ ශක්ති ප්‍රමාණයෙන් මේ දේ අපි තුල ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියලා. අර විදිහට වෙන කෙනෙක් ගාව හොයන්න එපා. මේ මෙච්චර මේ සම්දර්ශන කරනවා නම් ඒගොල්ලෝ ගාව ඇති. මෙච්චර මේ විදිහට පෙරහැර කරනවා නම් ඒගොල්ලෝ ගාව ඇති. මෙච්චර මේ දන්සල් දෙනවා නම් ඒගොල්ලෝ ගාව ඇති. මෙච්චර මේ වස් නම් මේ හාමුදුරුවන්ට මේ හාමුදුරු ගාව ඇති කියලා හෙව්වට හම්බු වෙන දෙයක් නැහැ. එහෙම දෙයක් නැහැ. එහෙම දෙයක් නැහැ. ඒ වෙනුවට අපි යෙදුනොත් අන්න අපේ ගාව තමයි මේ ශාසනේ තියෙන්නේ. මේ ප්‍රතිපදාව තියෙන්නේ අපේ ගාව. අර කවුදෝ ඇවිල්ලා අහනවලු මේ දැන් ඔය කියන භාවනාව වැඩ කරනවා කියලා කියන්නේ. ඒකට මොනව හරි තියෙනවද? රිසර්චර්ස් තියෙනවද? කවුරු හරි ඉන්නවද? සාක්ෂිකාරයෝ ඉන්නවද කියලා මේ විදිහට අහනවා. එතකොට රිසර්චර්ස් උත් ඔන්නම් පෙන්වන්න පුළුවන්. සාක්ෂියටත් කවුරු හරි අරගෙන ඉන්න පුළුවන්. ඒ වුණාට දෙන්න උත්තරේ තමයි මේ අහව ප්‍රශ්නෙට ගැළවෙන උත්තරේ තමයි කියනවා ඔයා පුරුදු කරන්නකෝ. එතකොට ඔයා තමයි සාක්ෂිකාරයා. ඔයා පුරුදු කරන්නකෝ. එතකොට ඔයා තමයි රිසර්ච් එක. වෙන කවුරු මොනව කිව්වත් අපි කොහොමද දන්නේ? හරිද කියලා මේක. මේ විදිහට වෙන වෙන කෙනා කියන එක වැඩක් නැහැ. මම පුරුදු කරොත් අන්න මම තමයි රිසර්ච් එක වෙන්නේ. මම තමයි සාක්ෂිකාරයා. ඉතින් මේ විදිහේ වෙනසක් පරිවර්තනයක් අපි කරගමු. ඒ සඳහා මේ අද දවසේ ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු.
හොඳයි නිරෝෂේන, අපි අවසන් කරන්න තමයි සූදානම්.
හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් අවසන් කිරීමේ ප්‍රථමයෙන් ඔබ වහන්සේ වන්දනා කිරීමට අවසරයි අපිට.
අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. ඕකාසු වන්දාමි බන්ති
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්වේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති.
කමාමි කමිතබ්බං.
සාදු සාදු සාදු. ඕකාස කමාමි බන්ති
සුඛී හොන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්දා අපචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති මේව චාතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිජ්ජතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සදා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමං. සාදු
සපත්තේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.